ආයුබෝවන් කියලා ටෙක් කතා 23 වෙනි වැඩසටහනට පරක් වෙලා හරි මේ පරක් වෙලා කියලා කිව්ව චැට් එකේ ඉන්න ඇයට මේ ආයුබෝවන් කියලා ඔන්න පටන් ගන්නවා. අනිත් පස්සේ අහන ඇයටත් ආයුබෝවන්. මගේ නම කාලිංග.
මම තෙලික.
ඔව්. බුද්ධිගය දිල්ලා දෙන්න එක හර ගියා. ඒකම අපේ ස්කයිප් වලින් ඉන්නවා මලින්ත. ඉන්නවනේ.
අර
සුපුරුදු පරිදි අදත් ඉතින් හර්ෂදේව ආර්යසිංහ අපිට මොනවද දෙන්නේ කවන්නේ?
හර්ෂේ ඉතින් පොළු තමයි ඉතින්.
පොළු තමයි ඉතින් හැමදාම. මේ අද හේතුව මොකද්ද තිල්ල?
අද මේ බාප්පගේ පුතා කොණ්ඩේ කපන.
නෑ නෑ. හෙට උදේ වැට්ට යන්න තියෙනවා. හරි ඒ දැන් මම කරන්නේ දැන් පොඩක් කරන් හර්ෂගේ හේතු ලියන හැමදාම. අදත් ප්‍රශ්නේ තිබ්බේ මේ අදත් මේ එකංගෙන් අද හර්ෂ ගෙදර එකංගෙන් ඉන්න කවුරුත් නෑ.
කොල්ල උදේටදී නේ අපිටත් අඩ තියෙනවා.
හෙට උදේට මටත් අඩ තියෙනවා. මේ ඔන්න ඕක තමයි වැඩේ. ඉතින් කොහොමෙන් කොහමෙන් හරි මේ Java chat එක ගලහින්ද අද මේ එන චුට්ටේ තියෙන වෙන chat එකක් දාලා.
මලින්ද තමයි link එක දුන්නේ.
ඔව් ඒ වුණාට මේ chat එකේ පොඩි ප්‍රශ්නක් තියෙනවා කියලා අපිට තේරෙනවා මේ අර මේ status messages ගොඩක් හෙට මෙට යන හින්දා කට්ටියට කරදරයක් කියලා ඉතින් කරදරයක් වගේ තමයි මටත් පේන්නේ ඉතින්.
ඒකෙත් පොඩි geek එකක් තියෙනවා.
ඒකෙත් geek එකක් තියෙන හැබැයි නේ කිසිම දෙයක් තියෙන geek mod එකක්
තියෙනවා. මලින්ද හවසට.
මලින්ද නේද දීලා තියෙන්නේ නේ. geek ලාට හරියන්නේ නැහැ මේ ගානේ මිනිස්සුන්ට හරියන්නේ නැහැ. මේ අපෙන් අහන්නනේ අපි දන්නේ
නැනේ. මේ පොළවේ බයි ගහලා ඉන්න කට්ටියට ඕනේ.
පොළවේ කියන්නේ මේ ඕකයි ගේස් එක geeks ලාගෙන් අහලා දන්නේ නැහැ. chat එක මොකන්ද කියලා. මේ ඉතින් මොන හරි අලුත් news එකක් තියෙනවද? අපි කතා කරේ ඉතින් මේ iPhone එකකට කොහමද ෆොන්ට් දාන්නේ කියලා නේද?
ඕනේ. මේ ඇත්තටම දැන් හොය හොය හිටියේ නේද?
ඔව්. ජේල් බ්‍රේක් කරොත් නම් ෆොන්ට් එකක් දාන්න පුළුවන්. මොකද දැන් ගොඩක් මේ මටත් තිබ්බ ආසාව තමයි මේ සිංහල හදාගන්න එක මේකේ. මම දැන් බුද්ධිකටත් දැන් බුද්ධිකට සිංහල හදාගන්නේ වෙන වැඩක් කරන්න. එනකට හදාගන්න පුළුවන් නම් අපිට Apple iPhone එකට සිංහල යුනිකෝඩ් දාගන්න පුළුවන් වෙනවානේ.
ඔව් අඩු ගානේ මේ බ්‍රවුසර් එකටවත් නේ තිබුණා.
ඒක තමයි මේ හැබැයි මම නික එක තැනක දැක්ක බුද්ධික පැකේ ඒ කියන්නේ ඇප්ලිකේෂන් එක ඇදුවොත් ඇප්ලිකේෂන් එකට බන්ඩල් කරන්න පුළුවන්. එතන iBrush එකක් තියෙන බුද්ධික දැන් ඇප්ලිකේෂන් එක බන්ඩල් කරාට අපි දැන් Safari ඒගොල්ල බ්‍රවුසර් එක මේකත් එක්ක ඇප්ලිකේෂන් නැතේ link කරාම අපේ ෆොන්ට් එක ගනීද කියන එක නේ.
ඔව් එහෙමනම් කරන්න බෑ ගාලින්. දැන් ඒ කියන්නේ app එකේ labels text field වගේ වට use කරත් Safari ඒ කියන්නේ Safari component එක දැම්මම මේ web view කියලා එකට කියන්නේ ඒක දැම්මම Safari තමයි load වෙන්නේ ඒක ඇතුලේ.
ඔව් ඒ කියන්නේ බොරුවට ඇතුලේ window එකක් ඇතුලේ රයි load වෙනා වගේ තමයි නේද? ඔව්. මේක ප්‍රශ්න. මේ කාට හරි විසඳුමක් දෙන්න පුළුවන් නම් හොඳ දෙයක් වෙයි. මොකද මේ මටත් හරි ප්‍රශ්න සිංහල මේල්ල හම්පෙන්නේ නැහැ. දිව්‍යඥාණයෙන් තමයි බලන්න. ඒ වුණාට දැන් අර දැන් ඕකටම තියෙන තමයි Skyfire මේ එතකොට අපේ Opera Mini වගේ icon එකක් තමයි මේ අපි request එක කරාම ඇත්තනම direct site එකේ link වෙන්නේ නැතුව ඒගොල්ලන්ගේ සර්වර්ස් තරහ ගිහිල්ලා මේ අවශ්‍ය රෙන්ඩර් කරල එවන එක.
ඉමේජස් විදියට නේ.
ඉමේජස් විදියට. දැන් ඔය දැන් Skyfire බ්‍රවුසර් එකේ වුණත් ඒගොල්ලෝ ෆ්ලෑෂ් කරන්නේ එහෙමයි. ඒ කියන්නේ අර පැත්තෙන් හදලා මෙටා ඩේටා එකක් හැටියට තමයි බ්‍රවුසර් එකට එවන්නේ.
ටිකක් ඩේටා යනවා හැබැයි නේ.
නෑ, ඩේටා යන්නේ නැති ඉන්න. ඒ කියන්නේ මිනි බ්‍රවුසර් එකට ඔප්ටිමයිස් කරලා ඒගොල්ලෝ සර්වර් එක හරහා එන්නේ. එතකොට
ටෙක්ස්ට් වලට වඩා සාමාන්‍ය
මෙටා ඩේටා. ඔව් ඒ කියන්නේ මම හිතන්නේ ඒගොල්ලන්ගේ මාකප් ලැන්ග්වේජ් එකක් වගේ එකකින් එනවාද නේ බුද්ධික.
කලින් ඉන්ටරැක්ටිව් ඒව එතකොට බැරි වෙනව නේද මේ ෆ්ලෑෂ් එනවනේ.
ඔව් මටත් ඒක තමයි. මොකද Skyfire මට හරියටම චෙක් කරන්න බැර නා ඒ ෆ්ලෑෂ් ඉන්ටරැක්ටිව් එකක් හොයාගන්න බැර නා. සාමාන්‍ය බේසික් ෆ්ලෑෂ් ගොඩක් එක වැඩ කරා. මේ ඉතින් ඒක හොඳයි මේ පාවිච්චි කරලා බලන්න.
ඔව් ඒ වගේම මේ ඒකේ මම හිතන්නේ පොඩි ගැටලුත් තියෙනවා. දැන් මේ පහුගිය දවස්වලත් ගිය සතියේ මට දෙන්නෙම කතා කරන්න ආවන අපේ ඔෆිස් එකෙත් මේ ඔපෙරා මිනි වල රෙන්ඩර් වෙනකොට පොඩි අවුල් ටිකක් තියෙනවා කියලා. මේ ඒ කියන්නේ අනිත් ෆෝන් වලට Symbian series එකේ ෆෝන් වලට මේ S60 ඒවට ඔප්ටිමයිස් කරාම ඒක ඔපෙරා මිනි වලට පොඩ්ඩක් අවුල් කියලා. ආයි වෙනම බ්‍රවුසර් එක ඩිටෙක් කරලා රෙන්ඩර් කරන්න වෙනවා කියලා.
ඔව් ටෙක් කතාවලත් ඔය ප්‍රශ්නේම ආව බුද්ධික. ඊට පස්සේනේ අර අපි බ්‍රවුසර් ඩිටෙක්ෂන් එක අදාළ ගියේ ඔපෙරා මිනි පාවිච්චි කරන්න එපා කියලා.
ඔව්
මොකද අනිත් එක තමයි අර නේටිව් ඇප් ඕපන් වෙන්නේ නැහනේ. දැන් අපේ අර ස්ට්‍රීම් එකේ ලයිව් එක ඔපෙරා මිනි පාවිච්චි කරාම මේ ලින්ක් එක ඇප්ලිකේෂන් එකේ සිලෙක්ට් වෙන්නේ නැහැ. ඉතින් ඔයගේ ප්‍රශ්න තිබෙන්න තමයි මේ ඒක වෙනස් කරේ. අපි එක ප්‍රශ්නයකට යමුද බුද්ධික එන?
යමු නේද? අපි මුලින්ම ගමු නිරන්ජන්ගේ ප්‍රශ්නේනේ.
ඔව්.
එයා කියනවා එයා Fedora 11 ඉන්ස්ටෝල් කරලා දිනවලු මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක කන්ෆිගර කරගන්න විදිහක් නැතුළු ඉන්නේ. ආ පාවිච්චි කරනවා කියන්නේ ඩයලොග් HSDPA කනෙක්ෂන් එක මොඩම් එක ZTE MF628 කියලා දිනවා.
ඔව් මම දන්න තරමින් මේක ඩිටෙක් කරන්න නෑ මේ මොඩම් එකක් කියලා. හැබැයි දාපු අයත් ඉන්නවා බුද්ධික. හැබැයි ඒ දාලා තියෙන උබුන්තු වල.
එතකොට
ෆෙඩෝරා නෙමෙයි. ඒක ගැන පොඩ්ඩක් තව ටිකක් හොයලා බලන්නට වෙලාවක් හම්බුනේ නැහැ. හැබැයි යාට පුළුවන් නම් අර බ්ලොග් එකේ පොඩ්ඩක් චෙක් කරලා බලන්න මේක ඩිටෙක් කරන්නේ කොම් එකක් හැටියට ඩිටෙක් මොඩර්න් එකක් හැටියට ඩිටෙක් කරන දැන් මොකද E220 එකම අපි ගැව්වොත් එහෙම කර්නල් එකේම මේකේ ඩ්‍රයිවර් සපෝට් එක තියෙන ඉඳලා යා කෙලින්ම මොඩර්න් එක GSM මොඩර්න් කියලා මොඩර්න් එක හැටියට ඩිටෙක් කරනවා. ඉතින් මට මේ જાති මොඩර්න් එකක් නැහැ ප්ලග් කරලා බලන්න chat එකේ ඉන්න කවුරු හරි පාවිච්චි කරනවාද මේ ඒ HSDP මොඩර්න් එක මොඩල් එක ඇවිල්ලා ZTE කියන්නේ මේ අතරම ගොඩක් ටෙලිකොම් එකේ මොඩම්ස් එමත් දෙන එක MF628 කියන මොඩම් එක. මේක ලිනක්ස් එක කවුරු හරි පාවිච්චි කරන කෙනෙක් අපේ chat room එකේ ඉන්නවනම් පොඩ්ඩක් අපිට කියන්න එතකොට මෙයාට උදව් කරන්න පුළුවන්. ඒ අතර මේ ගොඩක් මේ තියෙන ගැටලුවක් තමයි මේ ලිනක්ස් වලට මේ USB devices සහ මොඩම් හරීම ගැටලු තියෙනවා නේද? ඔව් අනිත් එක මේ මම තව දැකපු එකක් තමයි මේ ZTE කට්ටිය මේ drivers දෙන්නේ බුද්ධික මහා මාර වැඩක් ඒක. ඒ කියන්නේ දැන් ඒකෝ දැන් මේ ටෙලිකොම් එකේ මාර මොඩම්ස් ගොඩක් ඉක්ුණලා තියෙනවා මේ එකකටක් අවිස්ටල්ඩ් drivers නැහැ.
මේ දැන් මෙහෙමත් එකක් තියෙනවා ගාලිnga දැන් මම ඒ කියන්නේ අත්දැකීමෙන් දන්නවා මේ ගොඩක් අය ටෙලි ඒ කියන්නේ වැඩි ටෙක්නිකල් සම්බන්ධ දැනුමක් නැති අය ටෙලිකොම් එකෙන් ADSL ගන්නකොට ඒගොල්ලන්ගේ මොඩම් එක ගන්න ඒ හොඳයි. ඒ වගේ එහෙම පොඩි අදහසක් තියෙනව නේද? කේවල් වලට එහෙම ගන්නකොට.
ඔව්.
ඉතින් ඒ කට්ටියට මාර ප්‍රශ්නයක් නේද උඩ නේ?
ඔව් ඒක තමයි. දැන් අනිත් ප්‍රශ්නේ තමයි බුද්ධික මේ දැන් ටෙලිකොම් එකට කතා කරලා මේ install වලට නැහැ කොහොම මේගොල්ලෝ කියන ආව මේ මොඩම් එක install support කරන්න හැල්ලු. ඉතින් මහර ප්‍රශ්නයක්.
ඒ කියන්නේ එහෙම දෙයක් මේ රට ගෙනහැල්ලා විකුණනකොට මේ ඒ කියන්නේ බැලුවාම දැන් භාවිතා කරන operating system බැලුවාම ඉතින් විස්තර තියෙනවනේ. ඒක percentage එක එහෙම එකක් ඉතින් විකුණනකොට නේ වන්ද නේද?
ඔව් අනිත් එක ඉතින් අඩු ගානේ manufacturer site එකක drive එකක් දෙන්නේ නැහැ download කරන්න. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒකට කරන්න දෙයක්වත් නැහැ. මේ මොකද search කරොත් එහෙම ලංකාවේ අය දාපු ගොඩක් ප්‍රශ්න තියෙන web එකේම ඒ models වලට.
ඔව්
මේ ඉතින් ඕක තමයි.
ඒක හරි අපි හැමදාම කියනවා වගේ මේ කියන්න තියෙන්නේ පුළුවන් තරම් මේ router එකක් ගන්න බලන්නේ. නිකන් අඩු ගානක එකක් උනත් කවන්නේ නැහැ. modem එකක් ගන්න වඩා ඒක හැම පැත්තෙම හොඳයි ඉතින් නේ.
ඔව් අපිට හැබැයි ඔයගෙම ඕකට සම්බන්ධ ප්‍රශ්නකුත් අර කලින් ඇවිල්ලා තියෙනවා. කලින් නෙමෙයි අතන මේ මේක ලිස්ට් එකේ තියෙන පුද්දික අපි ඒකට පස්සේ මාරුවෙමු. ඔව් ඊළඟ ප්‍රශ්නේ දැමු නේද?
ඔව් ඊළඟට ගාලින් මම හිතන්නේ Skype වලින් ආ ප්‍රශ්නයක් තියෙන්නේ නේ
මේ. ඔව් Skype ප්‍රශ්නය.
මොකද්ද ඒක තියෙන්නේ මට විස්තර නැහැ කියලා පැහැදිලි නැහැ. Windows FP genuine
ඊට කලින් තියෙනව නේද මේ බුද්ධික තව අර ප්‍රියාන්ගේ
මේ ප්‍රශ්නය. ඔව් ප්‍රියාන් ප්‍රශ්නයක් අහලා තියෙනවනේ. එයා අහලා තින්නේ මේ disk defragment ටූල් එක මේ නිතර පාවිච්චි කරන එක හොඳයිද? තව එකක් අහලා තියෙනවා මේ Windows optimize කරන්න ටූල්ස් තියෙනවනේ එක.
ඔව්.
ඒවා නිතර පාවිච්චි කරන එකෙන් මැෂින් එකට මොනවා හරි හානියක් තියෙනවද? ඒ වගේ ප්‍රශ්නයක් තමයි.
ඔව් මේක අපි කලිනුත් කතා කරා මේ defrag කරන එක ගැන. defrag කරන්න අවශ්‍ය නම් මේ අවශ්‍ය තැනදී ඒගොල්ලෝ මේ අර ඇනලයිස් කරලා report එකක් දෙන්නකොහම මේ defragment windows එකෙන්ම කියනවා මේක defrag කරන්න ඕනේ
drive එක නැත්te කියලා.
ඉතින් අවශ්‍ය නැත්තම් කොච්චර defrag කරත් වැඩක් නැහැ. අනික ඉතින් තමයි ඒක තමයි නිකන් hard disk එක waste වෙනවා මේක හැමදෙස්සම මෙයා වෙනකොට ඉතින් කාලය වැය වෙනවා. තේරුමක් නැහැ. අනික optimization tool නක් බුද්ධික හැමදෙස්සම run කරා කියලා.
ඔව් ඒක තේරුම නැහැ.
ලොකු වෙනසක් බලාපොරොත්තු
වෙන්නේ නැහැ. ගොඩක් windows optimization tools වල තියෙන registry cleanup එකක් ඊළඟට අර ටෙම්පරරි ෆයිල් ගේන් කරන ඒවා ෂෝට් කට් ක්ලියර් කරනවා ඊටසේ ස්ටාර්ට්අප් මැනේජර් එක එඩිට් කරන්න පුළුවන් ওই වගේ දේවල් තමයි තියෙන්නේ. ඒවත් නිතර නිතර රන් කරා කියලා නම් වැඩක් වෙන්නේ නැහැ නේද?
ඔව් ඉතින් ඒක තමයි කියන් තියෙන. මම හිතන්නේ මේ ප්‍රශ්නෙම ගිය සතියේට අපිට අවිල්ලා තිබ්බා. මම හිතන්නේ ඒක සෑහෙන පිළිතුරක්. දැන් අර Skype ප්‍රශ්නෙට යන්න බලන්න නේද? සම්පත් අහලා තියෙන එකට.
ඔව් මේ කලින් පැහැදිලි දෙපහ.
ඔව් එයා කියන්නේ එයා Windows XP genuine එකක් install කරාලු. install කරාට පස්සේ එයාට service pack 3 එක install කරන්න කියලා අහනවා. ඉතින් අහනවා මොකද්ද මේ service pack 3 කියන්නේ කියලා මේ අහුවා. ඉතින් මට කතාත් කරා ඊට පස්සේ. මම හිතන්නේ පිළිතුර ලැබෙන්න කල් යන ඉඳන් කතා කරාම සර්විස් පැක් එකක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට ඔපරේටින් සිස්ටම්ස් වලට විතරක් නෙමෙයි ඇප්ලිකේෂන්ස් වලට සර්විස් පැක්ස් එනවා. දැන් උදාහරණයක් ගත්තොත් Microsoft Office ගත්තොත් සර්විස් පැක් එකක් එනවා. Mac OS එක ගත්තොත් එයාට සර්විස් පැක් එකක් එනවා.
වැඩියෙන් Microsoft ලා තමයි සර්විස් පැක් කියන වචනේ පාවිච්චි
කරන්නේ. වචනේ පා මේ එක 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 විදිහට තමයි මේ
සමහර පැච් කියලා කියනවා.
පැච් කියලා කියනවා. දැන්
අප්ඩේට්ස් කියලා දෙනවා.
Solaris වල නම් එන්නේ පැච් එකක් විතරයි. Solaris වල තවත් දෙයක් තියෙන බුද්ධික මේ අනිවාර්ය නෑ. Solaris හැම පැච් එකකම කියලා තියෙන්නේ මේ මේ පැච් එක දාන්න ඕනේ මේ සිම්ටම්ස් තියෙනවා නම් විතරයි. හ්ම්. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ හැමදෙස්සෙම දාන්න බෑ. දැන් අනික දැන් සමහර ඇප්ලිකේෂන් තියෙනවා. මේ ඇප්ලිකේෂන් එක දාන්නට මේ පැච් එක දාන්න ඕනේ. ඒක ඒ පැච් ලෙවල් එක තියෙනවා. ඊට වඩා වැඩි උනස් සමාලලට වැඩ කරන්නේ අඩු උනස් වැඩ කරන්නේ. ඕවගේ ප්‍රශ්න අපිට ඒ දවස්වල මේ Solaris පාවිච්චි කරන දවස්වල ආවා. මතකනි ඉහි කෙස් ගන්න අපි Solaris ඉන්ස්ටෝල් කරා. බුද්ධිගේ දවස්වල මතකද දන්නේ?
මම ඇත්තටම මේ වැඩ කරා විතරයි ඒකනේ. සමහර ප්‍රොජෙක්ට් වලට
වැඩ කරා. ඒ දවස්වල අර අපි සිමුලේෂන්ස් එහෙම රන්නේ නෑ මේ මම හිතන්නේ පොඩ්ඩ Solaris ඔන් කරලා තියෙනකන් හොඳයි නේ බුද්ධිගේ.
ඔව්.
රීබූට්
රීබූට් එකක් දීපු.
රීබූට් එකක් ගියොත් එහෙම තමයි බය කව. බූට් එයිද කියලා සකයි. ඒ කියන්නේ මාර සෙන්ස් ඒ කියන්නේ ෆයිල් සිස්ටම් වෙන හරිම අන්ස්ටේබල් කියලා දැන් නම් ගොඩක් හොඳයි. ඉස්සර මම කියන Solaris 9 කාලේ මේ Spark සිස්ටම් වල දුවනකොට මේ ඉතින් අර ඔරිජිනල් ප්‍රශ්නෙට ආව සර්විස් පැක් එකක් කියලා කියන්නේ හැමතිස්සෙම මොකක් හරි ඇප්ලිකේෂන් එකක හරි ඔපරේටින් සිස්ටම් එකක හරි හදපු ගොඩක් වැරදි එක්කහුකල් ලැබෙන ඉම්ප්‍රූවමන්ට් වගේක් කියන්න පුළුවන් නැත්නම් අර security vulnerability වහන්නත් හදන්න බෑ. දැන් උදාහරණයක් ගත්තොත් Windows XP Service Pack 3 කියන්නේ patches වලට අමතරව මේකේ OS එකේ improvements උත් කරා, features add කරා.
ඒ කියන්නේ Windows වල නම් ගොඩක් වෙලාවට එහෙම
කරනවා. අලුත් features එනවා.
කරනවා. අර කියන්නේ major features නෙමෙයි, පොඩි පොඩි ඒවා මේ
implement
කරනවා.
ඔව්, ඒගොල්ලන්ගේ ඒ කියන්නේ ඒගොල්ලන්ට feedback එන විදිහට මේක වෙනස් කරන්න ඕනේ කියලා සාමාන්‍ය Microsoft ලගේ maximum service pack level එක 4යි නේද බුද්ධික?
ඔව්. ඒ වගේම මේ service pack එක සමහර ලාට දැන් OS එකේ තියෙන තව පොඩි programs තියෙනවානේ. අපි දෙමු remote desktop connection, notepad, ඔය වගේ දේවල් තියෙනවානේ. ඒවත් අලුත් version සමහර වෙලාවට එනවානේ.
ඔව්.
service pack එකත් එක්ක.
ඔව්. අනිත් එක තමයි මේ service pack කියන අනිවාර්යෙන් install කරන්න නොකර ඉන්න එපා. ඊට පස්සේ යා ඊට පස්සේ තවත් ඔකට additional ප්‍රශ්නයක් ඇහුවා මේ ඊට පස්සේ internet explorer 8 install කරන්න කියලා කියනවා කියලා. ඉතින් internet explorer 8 install කරන්න එක තමන්ට කැමති නම් කරන්න බල. හැබැයි මේ 6 තියාගන්න එපා කියලා තමයි හැමෝටම කියන්නේ නේද තිල්න.
ඔව් අනිවාර්යෙන් මේක මේ developers ලට තියෙන ලොකුම කරදරයක් තමයි 6 එක.
ඔව් ඒකනේ.
මේ හැබැයි දැන් Microsoft එකෙන් කියනවා නේද මේ 6 එක old වැඩි අලුත් මේ එක මේ පරණ වැඩි මේ 8 එක install කරගන්න කියලා.
ඔව්. ඉතින් මේ කියන්න තියෙන්නේ පුලුවන් තරම් ඉක්මනට සර්විස් පැක් එකක් ආවොත් ඒක දාන්න. මේ මම නම් කියන්නේ හැමතිස්සෙම මේ live update කියන එක on කරලා තියන්න කියලා. එතකොට හැමතිස්සෙම හොඳයි, Tamanටත් හොඳයි update එකක් කරනවා. මොකද මේ virus scan එකක් දානකොට සමහරලාට මේ අර ලෙඩ හැදෙන්න කලින් අපි එන්නතත් දෙන්නේ නේ බුද්ධික.
ඔව්.
ඒ කියන්නේ ඇඟේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා වගේ මේ Windows හරි මාකර operating system එකකට මේ Linux වලට උනත් මේ patches තියෙනවා.
කලින් දැක්කද මේ i8 එකේ මේ ෆීචර්ස් අර ටේබල් එකක් දාලා තිබේ. ඒගොල්ලෝන්ගේ පැත්තට ඔක්කොම ටික්ස් ටික දාගෙන තිබේ. security, stability ඔක්කොම මේ i පැත්තට දාගෙන තිබ්බා. හැබැයි Chrome UI, Firefox UI කොටු හිස්සව තිබ්බේ.
ඔව්.
ඒ කියන්නේ ඒගොල්ලෝන්ගේ security නෑ වගේ i8 එකේ විතරක් security තියෙනවා වගේ තමයි එකෙන් අදහස්
කරන්නේ. ඒකේ ඉතින් Microsoft එකේ clear ඒගොල්ලන්ගේ හොඳයි කියලා ගන්න මේ හදප එකක්. හැබැයි
ඒකයි මේ කලින් නිකන් බ්‍රවුසර් අනිත් ඒවාත් එක්ක බැලුවාම දැන් මොන හරි දැන් i වල මේ යූසර්ට පෙන්වන්න හදන වැඩි නේද මේ security ගොඩක් තියෙනවා මේ මේක කරන්නද එපාද ඔහොම නිතරම කියන්නේ
ප්‍රශ්න 500ක් විතර
හා ඒ කියන්නේ යූසර්ගේ පැත්තෙන් මේ සෑහෙන දැන් යූසර් ඒක යූස් කරනකොට හිතෙන්නේ ආ මේක සෑහෙන දේවල් තියෙනවා තමයි මේ නිතරම අහනවා එක එක ඒවා එහෙම කියලා ඒ වගේද
සමහර වෛරස් ගාඩ් වලත් message ගොඩක් එනවා
මේ ළඟදී මට එක්ක කෙනෙක් කතා කරගෙන මාර කරදරේ මොකක් කරන්නත් බෑනේ මේ මගේ මැෂින් එකේ වෛරස් ඩිටෙක් කරලා ඇලර්ට් එනවනේ. මම ඕළු අත ගාගෙන කල්පනා කරනවා මොකද්ද මේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකත් එනවනේ හැම තිස්සෙම මම මේක මෙයා කරන්න ඕනේ. ඉතින් මම දැන් ගිහලා මැෂින් එක ඕපන් ලින්ක් එක කරලා ලැබුවාම මේ සාමාන්‍යයෙන් එහෙම ඉන්ටර්නෙට් එකේ එහෙමෙන් ඩවුන්ලෝඩ් කරන කෙනෙකුත් නෙමෙයි ડોකියුමන්ට් ටයිප් කරන්න වගේ පාවිච්චි කරන කෙනෙක්. ඉතින් ඒක නිසා ඇහුවා මොකද්ද ඇන්ටිවෛරස් එක තියෙන කියලා. නෝට් මොකද්ද ඉන්ටර්නෙට් සිකියුරිටි තියෙන්නේ කොහේ. ඊට පස්සේ මම ළඟ දවසක් ගිහලා බැලුවා මේ මේක අර නෝට් නැගේ සිකියුරිටි ඉන්ටර් මේ එනේබල් කරලා ඒක අර ඇලර්ට් දෙනවා. ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් ඇක්සස් කරන්න නැදන ලව් කරන්න නැද. ඉතින් මේ ඒක එන්නේ මහා රතු පාට වෙලා ඉන්නේ මේ ඉතින් මේ නෝට් එකට තේරෙන්නේ නැද්ද ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ
ඒ කියන්නේ අර ඉන්ටර්නෙට් ඇක්සස් කරන හැම ප්‍රෝග්‍රෑම් එකක්ම අහලා තමයි යන්නේ.
ඉන්ටර්නෙට් නෙමෙයි සමහරවල්ලාට මේ අර ප්‍රෝග්‍රෑම් එක ඕපන් වෙනවා
කමෙන්ට් රෙජිස්ට්‍රි වැලියු එකක්ම රෙජිස්ට්‍රි
ඇක්සස් කරනවා. ඉතින් ඊට පස්සේ මම පැහැදිලි කළා මේක මෙහෙමයි කියලා. ඊට පස්සේ ඒක දැම්ම අර තියෙනවනේ අර ඇලර්ට් කරන්න එපා කියලා මෝඩ් එක. ඕක දාලා දීලා ආවා. ඔන්න ඉතින් වර මිනිස්සුන්ව දන්න උනහමත් මේ ඇලර්ට් එනේ මොනවද කියලා තේරෙන්නේ නැහැ. මටත් එකපාරට දැක්කා නිකන් හිතාගන්න බැරෙන මොකද කහපාට කතරයක් ඇවිල්ලා තමයි එන්නේ. බාර බුදු අම්මෝ ලකුණත් එක්ක
අපි වැරද්දක් කරා වගේනේ.
අපි වැරද්දක් කරා වගේ. දන්නන්නේ බුදු අම්මෝ ලකුණ කියන්නේ මොකද්ද කියලා නේ? ඔව්. විශ්වාසතන. බුදු අම්මෝ වාක්‍යයත් එක්ක තමයි එන්නේ. මේ ඊට පස්සේ මේ ඒකම මේ chat room එකේ කෙනෙක් අහන මේක ආයි මේ පැත්තට පයින් නැ මේ සර්විස් පැක් ගැනම ඒගොල්ලෝ පයිරට් වර්ෂන් එක පාවිච්චි කරනවා නම් මොකද කරන්න කියලා. පයිරට් වර්ෂන් එක පාවිච්චි කරනවා නම් ඉතින් අප්ඩේට් දාන්න ටිකක් අමාරුයි.
හැබැයි ඉතින් ඔටෝ අප්ඩේට් දා තිබ්බොත් කලින් ක්‍රිටිකල් අප්ඩේට්ස් යනවා නේද?
යනවා. මෙහෙම කරන්න බලන්න බුද්ද එක අප්ඩේට් ඩවුන්ලෝඩ් කරලා නොටිෆයි කරන්න කියලා දාලා තියන්න බල අප්ඩේට් එක කියන්නේ වින්ඩෝස් අප්ඩේට් වලට ගිහින්. ඊට පස්සේ මේක ඉන්ස්ටෝල් කරන්න ගිහිල්ලා මේක මේ මැනුවල් කස්ටම් කියන එකට ගිහිල්ලා ඒකේ පුළුවන් අවශ්‍ය අප්ඩේට් ටික සිලෙක්ට් කරලා අනවශ්‍යව අයින් කරන්න. අනවශ්‍යව කියලා කියන්නේ මෙතන ජෙනුයින් ඇඩ්වාන්ටේජ් නොටිෆිකේෂන් එක අයින් කරලා අනිත් ටික ඉන්ස්ටෝල් කරගන්න.
ඒකයි මම හිතන්නේ මේ මේ IE ඊළඟට Windows Media Player වගේ දාන්න ගියත් චෙක් කරනවනේ.
ඔව්. ඉතින් ඒ වෙලාවට නෑ කැන්සල් කරලා දාලා ඕනේ නෑ කියන්න පුළුවන්. අර ජෙනුයින් ඇඩ්වාන්ටේජ් එක දාගත්තාම තමයි ඉතින් කරදර දෙන්නේ. ඒක නොදානිත් ඒවා ටික දාගත්තා නම් මේ ගොඩක් වෙලාවට ක්‍රිටිකල් ටික දාගන්න පුළුවන් නම් හොඳයි. මේ යම් හිතන්නේ ප්‍රශ්න වලින් උඩට පයින්න පල්ලයට පයින්න උඩට කට්ටිය බලන ඇති මේ මොකද කියලා. අද ඒ වගේ මේ දවල් ටික chat room එකේ log වෙලා ඉන්නකොට හරි අපුරු දෙයක් වුණා බුද්ධික. මේ තුන් මම ඉතින් අර පොඩි tweet update අදම chat room එක පොඩ්ඩක් බලන්න හොඳයිද කියලා කියලා. දෙන්නේ තුන් දෙනෙක් ඇවිල්ලා හිටියා මාත් එලා වැඩක් තියෙනලා මම ඉතින් මගෙන් ප්‍රශ්නයක් ගාව මම පොඩ පොඩ හිමින් reply කරනකොට ඒ දෙන්න ඇතුළේ ඉන්න දෙන්න කතා කරගෙන ඒ දෙන්නේ ප්‍රශ්නේ ඒ දෙන්න විසඳගත්තා. නහ. ඉතින් මට හිතන chat room එක තියෙනකේ හොඳ ඕකයි කියලා. ඒ කියන්නේ
කට්ටිය කතා කරන්න දැනක් තියෙනවනේ.
ඔව් කට්ටිය අඳුරගෙන පස්සේ දෙන්නම Skype ID මාරු කරගෙන ඒ දෙන්න සම්බන්ධ. ඉතින් මේක එක අතකින් chat room එකද
අපි ending නේ.
ඔව් ඒ කියන්නේ chat room එකද අපිට ඇත්තටම ඒ අතින් නිකන් මිතුරු අඳුර ගන්නවා කට්ටිය අඳුර ගන්නවා මේ වගේ දේවල් වෙනවා. ඉතින් ඒක ගැන ගොඩක් සතුට වෙනවා මේ මෙහෙම දෙයක් කරන්න ලැබිච්ච එක ගැන. එහෙනම් ආයි ප්‍රශ්නකට මාරු.
ඔව් ඊළඟ ප්‍රශ්නේ අහලා තින්නේ වරුණ.
වරුණ ධනංජය නේද?
වරුණ ධනංජය. එයාලා තින්නේ මේ කොහොමද රිමෝට් ඩෙස්ක්ටොප් කනෙක්ෂන් එකක් ADSL ඩයිනමික් IP දින ADSL කනෙක්ෂන් එකක් එක්ක සෙටප් කරගන්න කියලා.
ඔව් මේක මේ මේ එක ප්‍රශ්නයක් තමයි බුද්ධික. මේ මීට වඩා ගොඩක් ලේසියක් දෙක දෙපැත්තෙන් Windows machine නම් තියෙන මේ remote desktop application එක පාවිච්චි කරන්න මාකරේ log me in වගේ එකක් ඔව් log me team viewer ඒ වගේ එකක් පාවිච්චි කරා නම් මේ dynamic ip ද කියන එක ප්‍රශ්නයක් නෑ. මේ හොඳට දෙපැත්තේ ඕන පැත්තේ log වෙලා පාවිච්චි කරන්න පුළුවන්. යාට remote desktop ම පාවිච්චි කරන්න ඕන නම් machine දෙකේ ඒ කියන්නේ එක පැත්තක machine එක නම් install වෙන්න ඕනේ access කරන්න ඕනේ machine එකට dynamic dns client එකක් දාලා dynamic dns address එකක් හදාගන්නවා. හදාගත්තාම වෙන්නේ එයාට ඒ කියන්නේ domain name එකක් හම්බ වෙන computer එක මොකක් හරි ඒ නමක් .dynamic dns දෙන එක domain එක. එතකොට IP වෙනස් වෙනකොට වෙන්නේ මේ domain එකට IP එක ආයි වෙනවා. හැබැයි මෙයා එක දෙයක් කරන්න ඕනේ මේ router එකේ port forwarding වලින් 3306 තමයි මම හිතන්නේ RDP port එක remote desktop protocol port එක Windows වල. ඒක port forward එකක් දාන්න ඕනේ යාගේ machine එකේ local IP එකට router එකේ ඉඳන්. ඊට පස්සේ අර DNS name එකට යාට ඕන තැනක ඉඳන් log වෙන්න පුළුවන්.
RDP modem එකක් නම් ප්‍රශ්නයක් වෙන්නේ යාට ගෙලින්ම IP
එක modem එක නම් ප්‍රශ්නයක් නැහැ. IP කෙලිම සයින් වෙන ඉඳන් එතකොට අර port forwarding එක කරන්න දෙයක් නැතුව මේ පාවිච්චි කරන්න පුළුවන්.
ඒ වගේම මේ අලුත් routers වල කලින් මේ dynamic dns support තියෙනනේ built in support එක.
ඔව් ගොඩක් routers වල තියෙනවා බුද්ධික. එතකොට router එකටම පුළුවන් නම් එයාට මේ dynamic dns එක set කරගන්න ගොඩක් ලේසියි. මොකද එතකොට මේ අර unwanted updates හැමතිස්සෙම try කරන්නේ IP එක වෙනස් වුණොත් විතරයි router එකෙන්.
නැත්නම් අපි client program එකක් install කරගෙන ඒකෙන් update කරගන්න ඕනේ.
ඔව් දැන් ඒ කියන්නේ 99.9%ක්ම routers වල dynamic dns support එක එනවා. ඉතින් මේ service මේ dynamic dns දෙන ඒවත් ගොඩක් වෙලාට මේ free තමයි දෙන්නේ. ඒක නිසා ඒක මේ ගොල්ලන් අනික මේ වර්ණ කියන මම දන්න මල්ලි කෙනෙක් අපේ ඔෆිස් එකෙත් හිටිය මල්ලි කෙනෙක්
කාලෙක ටීම් වියර් එකෙත් පුළුවන් මේ ෆ්‍රී වර්ෂන් එකක් තියෙනවා මේ හෝම් යූස් එක වගේ
ඔව්
ෆ්‍රී වර්ෂන් එකක් තියෙනවා ඒකේ පුළුවන් මේ ස්ටාර්ට්අප් එකට දැම්මහම ස්ටාර්ට්අප් එකේදීම ටීම් වියර් රන් කරන්න කියලා කිව්වහම අපි ඩොලරංගෙට පාස්වර්ඩ් එකක් අසයින් කරන්න ඒකෙන් පුළුවන් මේ ලොග් වෙන්න ඒ කියන්නේ පාස්වර්ඩ් එකයි IP එකයි වෙනස් වෙන්නේ නැහැ නම්බර් එකක් හම්බ වෙනවා නිකන් ෆෝන් නම්බර් එකක් වගේ හම්බ වෙනවා ටීම් එකකට ලොග් වෙන නම්බර් එකක් ඒකයි අපි අර කලින් ඩිෆයින් කරපු පාස්වර්ඩ් එකයි යූස් කරලා ලොග් වෙන්න පුළුවන් කම්පියුටර් එකට ඕන තැනක
ඔව් ලොග් මීන් වගේ පාවිච්චි කරත් නම් වෙබ් බ්‍රවුසර් එකෙම ස්ක්‍රීන් එක ගන්න පුළුවන්
ටීම් එකෙත් දැන් තියෙනවා වෙබ්
වෙබ් ඇක්සස්
එහෙම ගන්නේ දැන් මේ ආගේ ප්‍රශ්නේ විදිහට ADSL දැන් ඇක්සස් කරන්න හදන්නේ මැෂින් දෙකම ADSL නා මයිදන් රිමෝට් ඩෙස්ක්ටොප් කනෙක්ෂන් එක ස්පීඩ් එක වැඩි නේ අරිට වැඩි.
ඔව්.
ඒ කියන්නේ ඔය වෙබ් බේස් එකකට වැඩි මේ ලෝකල් රවුට් එකක් තියෙනවා ඒක නිසානේ.
ඔව්. ගොඩක් වෙලාට මේ ADSL to ADSL නම් RDP පාවිච්චි කරන රිමෝට් ඩෙස්ක්ටොප් මයික්‍රොසොෆ්ට් එක පාවිච්චි කරනේ ෆාස්ට්ේයි. මේ ගොඩක් වෙලාට ඔය මොකද ඌවා ගොඩක් වෙලාට ඇමරිකාවේ ගිහිල්ලා රහල් රටයක් කරගිලා තමයි ලංකාවට එන්නේ. ඊට වඩා රාගය පාවිච්චි කරන හැබැයි ඉතින් security ප්‍රශ්න මෙතෙන් දිනනවා මේ පොඩක් මේ ඔය වගේ දැම්මහ ඉතින් ඒක පොඩ සැලකිලිමත් වෙන්න ඕනේ මේ කොහොමද කියලා RDP එක රන් වෙන පෝට් එක ඕනවට මාරු කරන්න පුළුවන්. ඒ කියන්නේ රිමෝට් ඩෙස්ක්ටොප් ස්ටෑන්ඩඩ් පෝට් එක රන් නොකර වෙනේ කරන්න කන් කියලා එතකොට පොඩ්ඩක් සිකියුරිටි පැත්තෙන් හොඳයි මේ එතකොට අර රෑන්ඩම් ඇටැක් එකක් වගේ නේවා මේ වෙනවා. ඒක මේ කෙනෙක් අහන HSDP වලින් මේ වගේ බැරිද කියලා. HSDP වල රිමෝට් ඩෙස්ක්ටොප් පාවිච්චි කරන්න බෑ. ඒ උනාට මේ log mean එතකොට අපි කිව්ව ඔය ටීම් view ටීම් වගේ කිසි ගැටලුවක් නැතුව HSDP එක ගුණ පාවිච්චි කරන්න පුළුවන්. මේවට මොකද මේවා හැමතිස්සෙම වෙබ් එකකට
පොට් 8 යූස් කරන නිසානේ.
පොට් 8 යූස් කරන නිසා HSDP එක ගුණ රුවන් පාවිච්චි කරන්න පුළුවන්. මේ දැන් ආයි අර පස්සේ ආන කට්ටියට ප්‍රශ්න එන්න පුළුවන් මේ එකපාරට ප්‍රශ්න කොහෙන් දෙන්නේ කියලා. අපි chat room එකේ
ආන
ප්‍රශ්න ඒක බලබල තමයි මේ අපිත් උත්තර දෙන්නේ. එතකොට අනිත් දවසේ එහෙම ආහන කෙනෙක් ඉන්න නම් ඇවිල්ලා අපිත් එක්ක සිකුරාදා අපි කියන්නේ 7 කියලා. සාමාන්‍යයෙන් අඩු ගන්න 8 මාට්ටක් පටන් ගන්නවා. මොකද සමහරලාට මේ ලංකාවේ ඉතින් වෙලාවක් කියලා වැඩ කරන්න අමාරුනේ. ට්‍රැෆික් තියෙනවා. ඔයගේ ප්‍රශ්න තියෙන හින්දා. ඉතින් එහෙනම්
ඊළඟ ප්‍රශ්නට යමු අපි නේ.
ඔව් අද ටික.
ඔව් ඊළඟට නාමල් දැන් ප්‍රශ්න අහලා තින්නේ මේ එයා ඉතින් අපිට ස්තුති කළා දිනවා. කලින් දවසේ ප්‍රශ්නෙට උත්තර දුන්න කියලා නේ නෙට්වර්ක් ගැන අහලා මේ තවත් නෙට්වර්ක් සම්බන්ධ ප්‍රශ්නයක් මම අහලා තින්නේ මේ LAN එකක කෝල් ගන්න පුළුවන් සොෆ්ට්වෙයාර්ස් මොනවද කියලා.
ඔව් LAN එක කෝල් කියන්නේ නෙට්වර්ක් එකක ඇතුළේ කම්පියුටර් දෙයක් ඇතුළේ ගන්න නම් හොඳම ලේසියම එක තමයි මේ මොකද net meeting පාවිච්චි කරන එක. Windows වල net meeting එනවා Windows Vista එක net meeting එනවාද බුද්ධික? නෑ නේද?
ඒක නම් ගාලින්ග මම චෙක් කරලා බැලුවේ නෑ බෑ. මේ XP එකත් මෙහෙමයි කියලා මේ shortcut එකක් එහෙම එන්නේ.
ඔව් මොකද?
අර system 32 ඇතුලේ මට මතක විදිහට නැත්නම් Windows ඇතුලේ තියෙනවා කියලා net meeting folder එක තියෙනවා.
ඔව්.
ඒකෙන් open කරගන්න පුළුවන් එළියට නිකම්ම පේන්නේ
නෑ. command එකෙත් ගහන්න run එකේ ගහන්න පුළුවන් exe එකේ නම තියෙනවා මට ඒක මතක නෑ.
ඔව්.
අපි පස්සේ ලාක එක දෙමු. නැත්නම් තව පොඩි පොඩි third party softwares තියෙනවා මේ LAN ඇතුලේ calls ගන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ peer to peer ගන්න පුළුවන් යා. මන්ට මතක නැහැ මම අපි ටිකක් බලලා ලින්ක්ස් ටිකක්
දෙමු. free ip phones කියලා වගේ සර්ච් කරාම එන
ඕඩර් එකක්. ip phone ගත්තොත් බුද්ධික ප්‍රශ්නයක් දැන් ඔය soft sip phone කියලා කියන sip phone ගොඩක් ඒවා මේ peer to peer ගන්න බෑ බුද්ධික. ගොඩක් ඒවා
sip server එකක්.
ඔව් sip server එකක් ඕනේ. හැබැයි free ගන්න පුළුවන් ඒවත් තියෙනවා. ඉතින් ඒක නිසා මේ එකක් හොයාගන්න අපි ලින්ක් ටිකක් දාමු. නැත්නම් පොඩ්ඩක් පොඩි LAN එකක් ගන්න තියෙනවා. ওই free දෙන sip servers තියෙනවා. sip server එකක් install කරලා මේ සිප් ක්ලයන්ට් එකක් දාගත්තා නම් නම්බර් වගේ ඩයල් කරලා ගන්න පුළුවන් කෝල් ට්‍රාන්ස්ෆර් කරන්න හෝල්ඩ් කරන්න ඔව් ඇතුලේ වැඩ කරන්න පුළුවන්. එතකොට තව එකකට ගහගත්තොත් සිප් කාඩ් එක නැත්නම් දැන් SLT එකේ සිප් account එක නමුත් දිග
ආහා
එතකොට එහෙම වුණත් නේ මෙයාට IP සිප් account එක SLT එක අරගෙන යාගේ සිප් server එකටත් මේකත් කනෙක් කරගත්තොත් එළියට ගන්න කෝලොත් එයාට මේක හරහාම ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ LAN එකේ තියෙන soft phones අතර තව ප්‍රශ්න තිබ්බොත් එහෙනම් අහන්න.
ඊළඟට යමු අපේ ප්‍රශ්නෙට. ඊළඟට නයන තමයි ප්‍රශ්න අහලා තින්නේ. මේ එයා ළඟ තියෙනවලු LG KT 520 කියලා ෆෝන් එක. මේ එයා කියලා තින්නේ කලින්ග ඒක ඉන්ටර්නෙට් කනෙක් කරාට පස්සේ ස්පීඩ් එක පෙන්වන්නේ 115යි කියලා නේ KBPS.
ඔව්.
3G කනෙක්ෂන් එකකුත් තියෙද්දි කියලා. එයා කියනවා ඒක අඩු ගානේ 3 Mbps වත් යන්න ඕන කියලා.
3G කිව්වත් බුද්ධික 384යි නේද?
ඔව්. මේ මං කිය ප්‍රශ්නේ කියලා තියෙන විදිහ. මේ ඒ වගේ කනෙක්ෂන් එකකට යන්න ඕන කියලා මේ මොකද්ද ප්‍රශ්නයක් තියෙනවද කියලා අහනවා යා.
ගොඩක් වෙලාට තන ඇත්තේ මේ USB කේබල් එකේ හැරී drive එක install වෙලා නැති ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැත්නම් සමහර ඔය Bluetooth වලින් නම් කනෙක් වෙන්නේ මේ Bluetooth වල limitation එකක් තියෙනවා.
ඔව්.
Bluetooth speed වල. Data cable එකක් නම් use කරන්නේ පොඩ drive එක බලන්න. සමහර වෙලාට මේ USB වගේ පාවිච්චි කරනවා නම් USB drive එක පොඩ්ඩක් බලන්න.
කලින් මේ phone එකේ අපි දන්නේ නේද? දන්නවද මේ කීයද කියලා යනකොට maximum
ෆෝන් එකේ
දන්න සමහරලාට එහෙම limitation උත් තියෙනව නේද? ෆෝන් එකේ modem එක support කරන ගාන.
ඒ කියන්නේ ෆෝන් එක HSDPA support කරලා 3G වුණාට ෆෝන් එකේ built in මේ තියෙනවනේ modem එකක්. ඒ කියන්නේ අපේ ඇත්තටම connect වෙන modem එක. ඒ modem එකේ speed එකට ගොඩක් වෙලාවට limit නැහැ. මේ මේක පස්සේ CDMA වලටත් තියෙන බුද්ධික. CDMA ෆෝන් එකක් connect කරත් මේක පෙන්වන්නේ 300 ගානයි කියලා. සමහර වෙලාවට බුද්ධික මේකේ ප්‍රශ්නයක් තියෙනවා මේ කට්ටියට දැනවත් දන්නේ නැහැ මේ ගොඩක් ෆෝන් කරන්නේ බුද්ධික මේ කොම් පෝට් එකක් එමියුලේට් කරනවා USB ගැහුවට.
ඔව්. ඒ කියන්නේ කොම් 2 වලින් උඩ පෝට් එකක් දාගන්න.
ඔව්. එතකොට ඇත්තටම මේ කොච්චර කරත් මේ USB ගහලා තිබ්බත් මෙයාගේ වැඩ කරන්නේ අර කොම් පෝට් එකේ තියෙන ස්පීඩ් එකට. ඉතින් ඒකයි ගොඩක් වෙලාට ප්‍රශ්නේ මේ ෆෝන් එක නම් 3G HSDPA තියෙන එක 3.6 යන්න පුළුවන්. ඒ වුණාට මට හරියටම කියන්න බෑ හැබැයි මේ LG ෆෝන් වල නම් බුද්ධික මේ ස්පීඩ් එක නම් හොඳට වැඩ කරනවා.
ඔව්.
මොකද මටත් කලින් LG ෆෝන් එකක් තිබ්බින්ද මේ එක ගැන නම් පොඩ්ඩක් කියන්න පුළුවන්. හැබැයි මේකේ මොඩම් එකේ drive එක කොහොමද ගන්න කියන එක තමයි ප්‍රශ්නේ. සමහරවිට මේගොල්ලන්ගේම ඇප්ලිකේෂන් එකෙන් ඩයල් කරේ නැත්නම් ඒත් හරියට එන්නේ නැහැ බුද්ධික. ඊගෙන ෆෝන් එකත් එක්ක එන ඇප්ලිකේෂන් එකක් තියෙනවනේ ඩයල් කරා.
ආහ්. ඒ කියන්නේ කලින් ඒක මේ ඒ ෆෝන් එකේ අර ස්ටෑන්ඩඩ් AT command compliant modem එක නෙමෙයි එහෙම
සම ඔව් සමහර ගොඩක් දැන් නොකියා ගත්තත් බුද්ධික ඒක software emulation එකක් එක දුවන එකක්. ඒ කියන්නේ true modem එකක් නැහැ.
FBUS කියලා තියෙනනේ protocol එකක් ඒක. PC suit එකේ තියෙන එකෙන් තමයි හන්දට
ඔව් PC suit එකෙන් ඒක එයාට මේ LG එක කියන්නේ PC suit එක නේද? LG එක කියන්නේ PC suit
එක. PC suit එකක් එනවා LG එකට.
ඔව් ඒක
මේ Sony Ericsson phone එකේම නම් හන්දට වැඩ කරනවා.
මට මතකයි බුද්ධික ඒ දවස්වල මුලින්ම මම පාවිච්චි කරේ T68i කියලා. T68
Ericsson
එක. ඕක තමයි ඉස්සලම මම ඉන්ටර්නෙට් එකෙන් පාවිච්චි කරේ Bluetooth දෙකයි. ඒක තමයි මම දැන් Sony Ericsson ලගහ පළවෙනි Bluetooth ෆෝන් එකයි color display ෆෝන් එකයි. ඉතින් ඕකේ GPRS වලින් දැන් ඉස්සර ගියේ. ඉතින් ඉස්සර කොහමද දන්නද යන්නේ? ඉතින් ඉස්සරත් ගණන්නේ. මේ බ්‍රවුසර් එකේ image ඔක්කොම off කරලා firewall එකක් දාගෙන Windows මට මතකයි 98 දෙකයි දැස පාවිච්චි කරේ. මට මතකයි Sony ලාම හැරි මකර firewall එකක් දාලා අර යන application ඔක්කොම block කරලා තියෙනවා. නරලා තියෙන බ්‍රවුසර් එකේ ඉතරේ නැත්නම් data ගියොත් එහෙම සල්ලි යනවනේ chat කරන එක තමයි කරේ. ඉතින් ඉතර මාර වටන දැන් dial up එකෙන් ගියොත් එහෙම පැය ගන්න telephone bill ගයන්නේ බෑ. chat කරන හැඩ ඔක්කොම ඒ දස්සල මේ GPRS ඒ දස්සල එජුත් නෑ. ගොඩක් කල් පාවිච්චි කරා මම ඒ විදිහට. මොකද මාත් ඉතින් ඩොටේන ඉන්නේ.
නෑ. ඩොටේ වලේ ගොඩක්ම ඩොටේ.
මලින්ත තරම් ඩොටේ.
මලින්ත තරම්ම නෑ.
ඉතින් ඒක නිසා ඒ දස්සල ඉතින් dial up ඒ ගත්ත connection එක තමයි තාමත් පාවිච්චි කරා. ඉතින් ඒ අතින් ඩයලොග් මම දැන් GPRS ලොන්ච් කරපු දවස්වල ඉනවා වගේ මම පාවිච්චි කරා. ඒ දවස්වල මේ ඩයිනමික් IP නෑ බුද්ධිගේ. ඒගොල්ලෝ IP එකක් දෙනවා අපිට.
ෆෝන්
එක. GPRS ගත්තාම ෆෝන් එක ඉතින් IP එක දාගෙන තමයි වැඩ කරන්නේ.
මේ මලින්ද මොකද සද්දයක් නැද්ද? තරහ වෙලාද?
නෑ මං ඉන්නවා.
මම දැන් නිින්ද ගිහලා කියලා. ෆෝන් ගැන කතා කරනවා සාමාන්‍ය මලින්ද ටිකක් කික් කරලා පොඩක් අවදිලා ටක් ගාල නෑ ඔකේ 3G තියෙනවා කියලා කියලා.
මලින්ද මේ ගැහෙන්න ගන්නෝනේ. ෆෝන් ගැන කතා කරන්න. අපි ඊළඟ ප්‍රශ්නට යමුද?
මම දැන් chat room එකේ ප්�‍රශ්නයක් කරනවා. Sony Ericsson P990i එක කම්පියුටර් එකට කනෙක්ට් කරලා යන්න පුළන්ද කියලා අනිවාර්යෙන් පොළව. ඊට පස්සේ ආයෙ අහන සිප් account එකක් කියලා කියන්නේ මොකක්ද කියලා මේ කසුන් අහන chat room එකේ. සිප් account එකක් කියලා කියන්නේ මේ IP phone එකක්. IP phones කියලා කියන්නේ ඒකල පාවිච්චි කරන protocol එකක් තමයි මේ සිප් කියන්නේ.
ඒ කියන්නේ මේ සිප් කියලා මොකක්ද කියලා කිව්වොත් මේ සිප් කියන්නේ ඒකේ මේ session initiation protocol කියන එක. ඒක මේ peer to peer connection හදාගන්න මේ ඔය Jabber එහෙම තියෙන ඒ වගේ Jabber
Skype
ඊළඟට XMPP ඒ වගේ SIP කියන්නේත් ඒ වගේ ප්‍රොටෝකෝල් එකක්.
ඔව් ඒ කියන්නේ third party involvement එකක් නැතුව session එක initiate කරලා දුන්නාට පස්සේ ඒ කියන්නේ ends දෙකට communicate කරගන්න පුළුවන් peer to peer. ඒ කියන්නේ peer to peer කියන්නේ එක්කෙනෙක්ගේ ඉඳන් තව එක්කෙනෙක්ට මැද්දේ party එකක් නැතුව. ඒ කියන්නේ initiate කරන part එකට තමයි ගොඩක් වෙලට serve එක අවශ්‍ය වෙන්නේ. ඉතින් SIP account එක කියලා කියන්නේ මේ IP phone එක. IP කියලා කියන්නේ voice. දැන් සාමාන්‍ය අපිට ගෙදරට එන copper cable එකක් හරහා මේ analog ක්‍රමයටනේ. එහෙම නැත්නම් internet එක හරහා voice යවන එකට තමයි මේ SIP. ඒ කියන්නේ ගොඩක් වෙලාට IP phones කියලා කියන්නේ. ඒකට පාවිච්චි කරන protocol එක තමයි.
ඇත්තටම මේ කසුන් මම හිතන්නේ මේ ZIP නෙමෙයි SIP. SIP කියලා එන්නේ මේ session initiation protocol කියන එක. මේ ඒක ගැන පොඩ්ඩක් කියවනම් කසුන් මේ ඉන්ටර්නෙට් එකේ දින ගොඩක් විස්තර ඒ වගේම සර්වර්ස් තියෙනවා ක්ලයන්ට්ස් තියෙනවා ඔක්කොම තියෙනවා
අනිත් එක තමයි බුද්ධික තව මේ කට්ටිය කියන එකක් අපි හැමතිස්සෙම ඉන්ටර්නෙට් එකේ ලින්ක් එකක් දානවලු ඉතින් ඒගොල්ලෝ කියන එකේ තියෙන ඉංග්‍රීසියෙන්ලු මෙයා කියවන්න අමාරුයි කියලා ඉතින් ඒක නිසා අපිට පොඩ්ඩක් බලමු මේ ගිග් ගතියෙන් බිමට බහලා පොඩ්ඩක් අර හැමෝටම තේරෙන භාෂාවකින් මේ කතා කරන්න මම හිතන්නේ ගොඩක් වෙලාවට හොඳ වෙයි කියලා
ඉතින් ඒකත් ඇත්ත නේද ගණින්
ඔව් දැන් අපි වචන දාලා කතා කරාම මිනිස්සු ටිකක් අර සමහරලාට දැන් මලින්තර නම් අපි අර සාමාන්‍ය විදිහට කොහොම තේරෙන්නේ නැහනේ ඒක නිසා මේ මලින්තර නොතේරෙන විදිහට කියන්න උත්සාහ කරා ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක්ට එතකොට තේරෙනවා මං හිතන්නේ chat room එකේ ප්‍රශ්න විශ්සුන්නේ නැහැ නේද
එනවා නැහනේ ඊළඟ එකට යමු
ඊළඟ එකට
මම ඒක සහන් අහලා තින්නේ මම හිතන්නේ මේ දැන් chat room එකෙත් ඒක ප්‍රශ්නේනේ මේ එයාලගේ යාළුවෙක් ළඟ මේ Mac Power PC එකක් තියෙනලු ඒකේ OS එක නෑලු ඒකට පුළුවන් ද කියලා අහනවා Mac OS ඕනේ එකක් දාන්න. ඒ වගේම මේකේ mouse keyboard නෑ IBM compatible mouse keyboard හරියයිද කියලා
අහනවා. Power PC එකක් කියෝ ගම් ප්‍රශ්නයක් තියෙනවා මේ standard Mac 86 වලට දැන් අලුතෙන් එන CD දාන්න බෑ බුද්ධික.
ඔව් ඒ කියන්නේ දැන් Leopard කියලා එන එක හිම දාන්න. ඒ වගේ Intel based Mac වලට තමයි
එන්නේ. Mac වලට එන්නේ. ඒක නිසා පරණ එකක් හොයාගන්නේ නෑට. ඔව් Mac OS X මුල් කාලේ එකක් Power PC edition එකක් ඕන CD එකක් දාන්න පුළුවන්. එයා තව අහලා තිබ්බ ගත්තා මේ serial ඕනේද කියලා. Serial ඕනේ නැහැ Mac
ගන්න. Serial ඕනේ
නැහැ. හැබැයි keyboard mouse වලින් ගැටලුවක් තියෙනවා බුද්ධික.
තියෙනවා මේ කලින් මම Power PC වලට නම් දන්නේ නැහැ. ඒක මේ USB ගණීද කියලා.
මේ Power PC වලට USB ගන්න නැහැ ගොඩක් වෙලාවට බුද්ධි. හැබැයි අලුත්ම ඒ කියන්නේ අලුත් generation Power PCs නම් ගන්නවා බුද්ධික.
ඔව් දැන් Intel compatible ඒවට නම් ඕනි keyboard එකක් mouse එකක් පුළුවන් use කරන්න. හැබැයි මේ අර දැන් Mac වැඩ කරනකොට අර option කියලා කී එකක් තියෙනවා නිතරම. ඒ කියන්නේ නිකන් control key එක වගේ. මේ ඇදි මේ ඒ key එක map වෙන්නේ නැහැ නිකන් keyboard වලට. ඒක නැති වුණා ඒකත් එක්ක තමයි shortcut එන්නේ
ඔව් ගොඩක් වෙලාවට.
ඒකට ඉතින් වැඩ කරනකොට ටිකක් අමාරුයි. හැබැයි mouse නම් ගැටලුවක් නැතුව මම මේ කියන්නේ Power PC නෙමෙයි Intel based Mac වල. Power PC සම්බන්ධ නම් මේ අපිට තව ටිකක් හොයලා බලන්න වෙනවානේ ඒක ගණීද කියලා.
ගොඩක් අලුත් එකක් නම් ගන්නව බුද්ධික.
මම පොඩ්ඩක් හොයලා බලලා. යාළු try කරා නේද බහුගේ දවස්වල ඕක. මේ සදීප
ඔව් සදීප try කරලා තිබ්බා ඒක හරි ගිහින් නැහැ තිබ්බයි බුද්ධික. දාන්න බැරි වුණා කියලා කිව්වා මම CD set එක අරන් ගිලා. මං හිතන්නේ අනිත් එක විජේ ප්‍රශ්න තියෙනවා. මෙතන විජේතර කරන මේ ස්ටෑන්ඩඩ් විජේ port එකක් නෙමෙයි Mac අය ගන්නේ. ඒක නිසා ඒකට පොඩි convert එකක් ගන්න වෙනවා. ඉතින් ඒකක් ගත්තා නම් ගොඩක් වෙලාවට මේ හැබැයි මේක ගොඩ දා ගන්න බලමු බුද්ධික. ඒ කියන්නේ පොඩ්ඩක් මහන්සි වෙනවා. මේ හැබැයි ඉතින් Mac keyboard එහෙම ගන්න ඔව් ගන්න ගියා.
ලංකාවේ ගත්තොත් නම් දැන් keyboard එකයි mouse එකයි දෙකම 18,000ක් විතර මම හිතන්නේ.
ඔව් ඒ වෙලාවට PC දෙකක් ගත්තා.
ඊළඟ ප්‍රශ්නේ දෙවම වෙන එක සහන්ව අහලා තියෙන්නේ. එයා අහලා තියෙන්නේ යා මේ ලංකාවේ WiMAX connection එක අල්ලලා පාවිච්චි කරන්නේ ඉන්ටර්නෙට් යන්න. එයා මේ gathering පිට ඉන්න වෙලාවකදී මේ ඒ username password පාවිච්චි කළාම ඉන්ටර්නෙට් යන්න පුළුවන් මොන හරි portable WiMAX device එකක් තියෙනවද කියලා අහනවා. මම හිතන්නේ යා HSDP modem වගේ WiMAX වලට use කරන්න පුළුවන් එකක් තියෙනවද කියලා තමයි අහන්නේ නේ.
WiMAX portable devices තියෙනවා බුද්ධික. ප්‍රශ්න ගොඩක් තියෙනවා මිතන. ගොඩක් වෙලාවට මේ WiMAX connection දෙනකොට මේගොල්ලන් මේ specific tower එකකට block කරනවා.
ඔව් area එකකට නේ.
Area එකකට. ඒතකොට tower එකක් කියලා කියන්නේ කිලෝමීටර් 3-4ක් ඇතුළත තමයි block කරන්නේ. ඒක මේ tower වල signal හැනම අඩුයි. මේ line of sight තියෙන්න ඕනේ. ගොඩක් ප්‍රශ්න
දෙනවා. antenna හැම උඩට
මුස්සලා ගන්න ඕනේ. ඉතින් ගොඩක් ප්‍රශ්න දෙනවා. කරන්න බැරි කමන්න කරන්න පුළුවන්. හැබැයි ඔයාගේ තියෙන එකට ලොග් ගල පොඩ්ඩක් සෙටින්ග්ස් ටික බලන්න මොනවද දාලා තියෙන සෙටින්ග්ස් කියලා. මේක පොඩි සෙටින්ග්ස් ටිකක් දාන්න තියෙනවා අර ADSL එක කන්ෆිගර් කරනකොට දාන්නේ. ඒ වගේ එක. ඉතින් ඒ ටික දාලා පුළුවන් ඩිවයිසස් තියෙනවා ලංකාවේ තියෙනවද නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ. පෝටබල් දැන් ගොඩක් සමේ ළඟදි මම දැක්ක අලුතෙන් රිලීස් වෙනවා මේ WiMAX built in තියෙන ලැප්ටොප් එකක් උන. ඒ වුණාට අර මේ ළඟදි අර හම්බෙලා කතා කරන්නේ මේ GSM A Association එකේ ඩිරෙක්ටර් එක්ක මම කතා කරනකොට WiMAX කතාවත් ඇදිලා. ඒගොල්ලෝ එයා කියන්නේ නම් WiMAX කියන්නේ තේරුමක් නැති දෙයක් තමයි ඊළඟ ෆියුචර් එක කියන්නේ මේ 4G. ඒ කියන්නේ මොකද එවලියුෂන් මොකද බුද්ධිගේ අකුරුදන LTE ද NTE අලුත් එක long term evolution LTE LTE එක 4th generation networks කියන එක තමයි දැනට හරියන්නේ. WiMAX කියන එක එච්චර තේරුමක් නැති වැඩක් කියලා. මොකද මේ මෙතනතර Blu-ray HD වගේ පොඩ්ඩක් ගැටුමක් තියෙනවා. ඉතින් ඕක තමයි ප්‍රශ්නේ. අරව ගන්න තියෙනවා. අපි web එකේ ටිකකට නම් links දාන්න ලංකාවේ හොයාගන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ. theoretically ඔයාට පුළුවන් පාවිච්චි කරන්න. ඉතින් signal තියෙන තැන් වලට සමහරලාට ඔයාගේ පෙරවාසනාවකට block කරලා නැත්නම් WiMAX තියෙන තැනකට ගිහිල්ලා ගහකට නැග්ගොත් ගොඩක්
වැඩ කරයි
කියලා හිතෙනවා.
කලින් ඒ device එකක් කොයි වගේද?
සාමාන්‍ය HSDB modem වගේ තියෙන බුද්දෙක්. නැත්නම් සාමාන්‍යයෙන් හරියට කිව්වොත් එහෙම anchor භාගෙ පෙට්ටියක් වගේ පොඩි ඒවා තියෙනවා. ඒ කියන්නේ ටිකක් signal හොඳට එන ඇතුලේ ටිකක් ලොකුවට තියෙනවා. පොඩි ඒවාත් තියෙනවා. ඉතින් ඇන්ටනා එක අනුව තමයි signal strength අරම depend වෙන්නේ. ඉතින් ඊළඟ ප්‍රශ්නට යමු නේද?
ඊළඟට දුසාර අහලා තින්නේ. අහලා තින මේ
ප්‍රශ්න පොලිම. ඔව්.
මේ හොඳම RAM එක මොකද්ද කියලා තමයි
අපි එකකට උත්තර දෙන්නේ. සාමාන්‍ය ලංකාවේ නම් දැනට ඉතින් හොඳයි කියලා ගන්න තියෙන Kingston. Kingston වුණත් හොරේවා තියෙනවා.
ඔව් ඒකයි මේ Kingston දැන් ඒජන්ට් කෙනෙක් ඉන්න නිසා මේ
ඔව් Kingston ගන්න නම් ලංකාවේ දැනට ඉන්නේ memory technology කියන එක. කට්ටිය බම්බලපිටියේ Palmyra Avenue කියන එකේ තමයි මේගොල්ලෝ ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ගෙන් direct ගන්න පුළුවන් නම් 5 year warranty එකක් මේගොල්ලෝ දෙනවා. අනිවාර්යයෙන් මේගොල්ලෝ මේක දෙනවා. බුද්ධික. ආයි කිසි ප්‍රශ්නයක් නැහැ. බිල් හොයන්න ඕනේ නැහැ. RAM එක ගෙනියලා දුන්න ගමන්
serial එක
ගහලා RAM එක බැලුවා. ඒ වෙලාවෙම return කරා. ආයි questions නැහැ. කඩවල ගිහිල්ලා මේවා කරන්න ඕනේ නැහැ. කඩවල තියෙන RAM එක තියනවා ගෙනල් දෙන්නම් කියලා කරන්නේ. තතෙන්ට දුල ගිහිල්ලා RAM එක ගෙනල්ලා දෙන එක තමයි.
ඊළඟ ප්‍රශ්නෙට ගියොත් එයාගේ දැන්ට තියෙන ලැප්ටොප් එකේ RAM එක 1GB ලු. ඒ වගේම මේකේ මේ බස් ස්පීඩ් එක දාලා තියෙනවා
667. ඔව් දැනට DDR2 ස්ටෑන්ඩඩ් එක.
ඔව් එයා දැන් තව 2GB RAM එකක් ගන්න යනවලු. ඒකේ දැන් යා RAM ගන්න ගියාම ඒකේ 800 තියෙනවලු 667 කියලා ස්පීඩ් දෙකකින් තියෙනවලු. කොයි එකද කියලා අහනවා එයාගේ ලැප්ටොප් එක හොඳ
667 නම් ආවේ 667
ඒක ගන්නනේ.
වෙනස් කරන්න එපා. මොකද ගොඩක් මෙයා දැන් කතා කරන්නේ බ්‍රෑන්ඩඩ් ලැප්ටොප් එකක් ගන්නනේ. බ්‍රෑන්ඩඩ් ලැප්ටොප්ස් ස්පෙෂලි Dell. මෙයා මේ Dell එකක් ගන්න කතා කරන්නේ. මේ Dell කියන්නේ මහාම කරදරකාර జాතියේ කම්පියුටර් සහ ලැප්ටොප් තමයි. ස්පෙસિෆික් RAM එකක් ගෙවෙ නැත්නම් ගන්නෑ.
මොකක් කළාට මේ motherboard එක speed වැඩි ඒවට support කරන්නේ.
Support කරන්නේ. ඒගොල්ලෝ customize කරලා දෙන. ඒක නිසා හැමදෙස්සම මේ ලැප් එක අරන් ගිහලා කඩේ ඇතුළේ ගහලා බලලා ගන්න. ඊට පස්සේ යාගේ ආයි ප්‍රශ්න එනවා මේක වොරන්ටි එක නැති වෙන්න පුළුවන්ද? ඔව්. අනිවාර්යෙන් ඔය සොප්ලොජික් එකේ ගිහලා RAM එක ගහගත්තේ නැත්නම් මොකක් කරුණොත් එහෙම මේගොල්ලෝ බාල්දි පාස් කරනවා අනිවාර්යෙන්. ඔයාලට වා මේ ගහලානේ non standard RAM එකක් ගහලා මේක කියලා. ඒක නිසා හොඳම වැඩේ තමයි සොප්ලොජික් එකේ ගිහලා කතා කරලා කියන්න. මම RAM එකක් ගෙනල් දෙන්නා මට මේකට දාලා ඕනේ. එතකොට ඒගොල්ලෝ වාට ගියේ නෑ බෑ. එහෙම දාන්න බෑ. මේකට Dell recommender RAM එකක් දාන්න ඕනේ නැත්නම්
මොනවාරි අපෙන් ගන්න එහෙම කියලා කියයිනේ.
ඔව්. ඉතින් මම නම් ওই කතා එකක් කරන්නේ ලැප්ටොප් එක ගන්නකොට මම ගෙනා හොරෙන් ගැලෙව ගැහුවා.
එකපාරක් මේ මගේ අලුවෙකුත් HP ලැප්ටොප් එක hard disk එක මාරු කරන්න ගිහිල්ලා කිව්වලු බෑ මෙහෙන් එකක් තමයි දාන්න ඕනේ කියලා. මේ යාළුවා ඊට පස්සේ Hitachi hard disk එකක් ගෙනහිල්ලා මාරු කරලා දෙන්න කියලා බලද්දි ලැප්ටොප් එක ගලවල වළොම ඒක ඇතුලේ දින්නෙත් Hitachi hard disk එකල්ලු. කියන්නේ HP මේ ලැප්ටොප් වල.
ආ ඔව් නෑ ඒක එහෙම නෑ HP උනාට මේ ලැප් hard disk හදන සමාගම් තියෙන ඉතින් එකයි දෙකයි නේ
තියෙන්නේ. ඔව් ඒක තමයි. නෑ ඒගොල්ලෝ මේ කියලා තියෙන්නේ HP මේ නිසා HP එකක්ම දාන්න ඕනේ එහෙම කියලා තිබ්බා.
ඔව් ඉතින් අපි අය කොහොම හරි හදන්නේ ඒගොල්ලන්ගේ මේක විකුණ ගන්නනේ. මේ ඉතින් ඕක සාමාන්‍ය දෙයක්නේ. ඊට පස්සේ ඉතින් යාට කියන්න තියෙන හොඳම දේ තමයි RAM එකට ස්ටිකර් එකක් කලවලා නැත්තම් ඒ RAM තියෙන slot එකට වෙන කඩේකට ගිහලා shape එකේ දාගන්න පරණ RAM එක අරන් තියාගන්න. හැබැයි අර ගලවනකොට එන තුවාලන වෙන්න හොඳින් ගලවලා දාගන්න.
ඒකෙන් මේ warranty ගන්න යනකොට අයි ගලවලා
දාන්න. Warranty ගලවලා යනකොට අරක දාලා අරගෙන යන්න. මේ මොකද ඔය මේ හරි tool එකෙන් ගැලවුවොත් එන තුවාලෙන්න මුකුත් දෙන්නේ නැහැ. ඔය කතුරු දාලා හරියන්නදී ඒවා දාලා පැත්තින් ඇල්ලුවම තමයි ඔක්කොම ප්‍රශ්නේ. හරියට හර විදියට කරොත් එහෙම ගැටලුවක් වෙන්නේ
නැහැ. ඊළඟ ප්‍රශ්නෙට යමුනේ.
ඔය ඇත්තම chat එක යනවා WiMAX වලටද 4G කියන්නේ. WiMAX උත් ඇවිල්ලා 4th generation network එකක් තමයි. ඒ වුණාට මේක 4th ම කියන්නත් බෑ. 3.75 විතර. WiMAX උයි 4G කියලා කියන්නේ mobile වල නම් මේ LTE කියන එක long term evaluation කියන network. ඒව තමයි true 4G network එකක් කියලා කියන්නේ. WiMAX කියන්නේ near 4G network එකක්. හැබැයි expanding capability දෙන්නගෙම ගොඩක් වෙලාට හොඳට තියෙන ඒ උනාට දැන් ගොඩක් cell coverage එක ගත්තාම එතකොට hand shaking ඒක මේ ඒ වගේ දේවල් වලින් ගොඩක් වෙලාට LTE ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒකදී එක එකගේ මත යනවා එක එක මෙතනත් පොඩි අර මං කලින් කිව්වා වගේ කට්ටියගේ තියෙනවා එක එක මත ගැටු. ඔව්
යෝහන්ගේ ප්‍රශ්නෙට යමු. මේ එයාලා තියෙන search engine වැඩ කරන්නේ කොහොමද කියලා මේ හිතන්නේ ඉන්ටර්නෙට් සර්ච් එන්ජින් වෙන්න ඕනේ. ඒ වගේම මේ අහලා තියෙනවා මේ මොනවද මේ කීවර්ඩ්ස් මෙටා ටැග්ස් එහෙම කියලා කියන්නේ මොනවද කියලා. තිල්න මේ මේකට උත්තරයක් දුන්නොත්
ඔව් සර්ච් එන්ජින් දැන් Google එහෙම ගත්තොත් එහෙම ඒගොල්ලෝ හරියටම වැඩ කරන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ මේ එලි කරන්නේ නැහැ. ඒ වුණත් සාමාන්‍යයෙන් අපිට ඒගොල්ලෝ වැඩ කරන හැටි හිත ඒ කියන්නේ දැනට පිළිගත් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය අනුව අපිට පුළුවන් මේ අපේ page වල rank එහෙම වැඩි කරගන්නුනත් ඒ ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. මේ එයා අහන්නේ බුද්ධිකයේ
අහන්නේ මේ search engine වැඩ කරන්නේ කොහොමද? ඒකම මේ keywords meta tags එහෙම කියන්නේ මොනවද කියලා.
ඔව් දැන් meta tag නම් සැහෙන ඉස්සර පාවිච්චි කරා මේ keywords description ඒ වගේ වට අපේ page එකේ තියෙන්නේ මොනවද කියලා කියන්නනේ.
ඔව්
අපේ page එකේ තියෙන content මොනවද content ගැන විස්තර දාන තමයි මේවා use කරේ. හැබැයි හුඟක් වෙලාවට අලුත් technology වල මේවා මගහැරලා යනවානේ.
ඔවනේ දැන් ඒ කියන්නේ ඕව පාවිච්චි කරනකොට මේ වෙච්ච ගැටලුවක් තමයි මේ page එකේ content වලට ගැලපෙන්නේ නැති
ඒවා ස්පෑම් කරන්න පටන් ගත්තා. ඔව්
දාලා සර්ච් එන්ජින් ස්පෑම් කරන්න ගත්තා මේ. ඒ නිසා දැන් සර්ච් එන්ජින් වල මේ රෑන්ක් එකට වැඩි වෙයිට් එකක් හම්බෙන්නේ නැහැ මෙටා ටැග්ස් කීවර්ඩ් එහෙම දැම්ම කියලා.
ඔව්.
පේජ් කන්ටෙන්ට් එක ලින්ක් කරලා දින විදිය. ඒ වගේ තමයි මේ ගොඩක් වෙලාවට සර්ච් එන්ජින් වලින් බලන්නේ.
ඒක තමයි මේ දැන් ගොඩක් වෙලාවට මේ සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන් සහ ට්‍රැෆික් රෑන්කින් ගරන්ට් කරලා දෙන්න බෑ කියන්නේ. දැන් ගොඩක් කට්ටිය කියනවා මේ සර්ච් එකේ මෙතෙන්ට අරන් දෙනවා. මේ කීවර්ඩ් එකේ මෙතෙන්ට අරන් දෙනවා. ඒක කරන්න බෑ කියලා කියන්නේ මේක එක හේතුවක්.
ඔව්.
ඉතින් දැන් කොච්චර ගාව ප්‍රොම් දැන් සර්ච් එන්ජින් ෆ්‍රෙන්ඩ්ලි කරන්න පුළුවා. සර්ච් එන්ජින් ඔප්ටිමයිස් කරන්න පුළුවා. ඒ කියන්නේ සර්ච් එන්ජින් එහෙට දේරන ඉදී නමුත් රෑන්කින් දැන් හදන්න බෑ.
ඕකේ ගරන්ට් කරලා මෙහෙම මෙතඩ් එකකින් කරනවා කියන්න බෑ.
ගන්න බෑ.
සාමාන්‍යයෙන් ඒකට කලුත් කාලයකට යනවා.
ඔව් ගොඩක් අය සර්ච් එන්ජින් ෆ්‍රෙන්ඩ්ලි කියලා කියන්නේ මේ i frame පාවිච්චි කරන්න එපා.
ආ.
එතකොට images වල තියන්න එපා. flash පාවිච්චි කරන්න එපා. මොකද සර්ච් එන්ජින් වලට flash තේරෙන්නේම නැහැ.
පින්තූර links එහෙම නැත් පින්තූර විදිහට දාන්න නැතුව
text එක. ඔව් පින්තූර දැම්මොත් පින්තූරයක් දානවනේ ඒක alter text එක දාන්න ඕනේ. ඒ කියන්නේ description text එකක් photo එක. අනික දැන් සර්ච් එන්ජින් එකේ ගොඩක් වෙන දේක් තමයි මේ සර්ච් එන්ජින් වැඩ කරන්නේ page එකේ තියෙන content අරගෙන මෙයා index කරනවා මේ content එක. කී වචන වලට දැන් අපි තමු උදාහරණයක් ගත්තොත් ටෙක් කතා කියන වචනේ පස්සරයක් මෙතන තිබ්බා. එතකොට තව බලනවා වෙන සයිට් වලින් ටෙක් කතා කියන වචනේ මේ අපේ සයිට් එකේ link කරලා තියෙනවද කියලා. ඉතින් හයිපර් ලින්ක් එක. දැන් උදාහරණ එතකොට ටෙක් කතා කියලා සර්ච් කරාම අපේ සයිට් එකේ නම් වැඩියෙන් මේ ටෙක් කතා කියන වචනේට link කරලා තියෙන මෙයාට උඩ rank එක ගන්නවා. මේ වගේ ඉතින් ඇත්තට Google කියන්නේ මොකද්ද ranking කරන මේ
ඒගොල්ලන්
මෙතඩ් එක කියලා හරියට කියන්නේ. දැන් average එක වශයෙන් ගත්තොත් ගොඩක් වෙලාවට මේගොල්ලෝ ගන්න මේ වගේ ඒ කියන්නේ කොච්චර link back වෙලා තියෙනවද එතකොට කොච්චර කට්ටිය ක්ලික් කරනවද මේ දැන් රිසර්ච් රිසල්ට් එක ආවම පොඩි ටෙක්ස්ට් එකක් එක්කනේ පාවිච්චි කරා කී දෙනෙක් මේක ක්ලික් කරනවද ඒ වගේ මේ තමයි ගන්න අනික මේ Google තව කරන දේක් තමයි රටින් රට රෑන්ක් එක වෙනස් වෙනවා. ලංකාවේ දිකල්ල සර්ච් රිසල්ට් එක නෙමෙයි මම ඇමරිකාවේ සර්ච් රිසල්ට් එකක්. එකම කීවර්ඩ් කීවර්ඩ් එකක් කියලා කියන්නේ වචනයක්. සර්ච් කරන මම සර්ච් කරනවා ටෙක් කතා කියලා. ඒක කීවර්ඩ් එක. ඉතින් මේ ලංකාවේ සර්ච් කරලන රිසල්ට් එක සහ ඇමරිකාවේ සර්ච් කරලන රිසල්ට් එක සම්පූර්ණයෙන් වෙනස්.
ඒක ලෝකලයිස් කරලා තියෙන්නේ.
ලෝකලයිස් කරනවා. එතකොට මේ රෙෆර් වෙන සයිට් මොන රටවල සයිට්ද කියලා මේගොල්ලෝ බලනවා. මේ රට බලන්නේ ඒගොල්ලෝ ගොඩක් වෙලාට මේ ඩොමේන් එකේ සහ IP එකේ තියෙන ලොකේෂන් එකේ. ඉතින් ඔය වගේ මේ වලට අමතරව මේගොල්ලෝ බලනවා මේ ඇඩ්‍රස් ඩොමේන් එකේ හුයිස් එකේ තියෙන ඇඩ්‍රස් එක බලන්න. ඒගොල්ලෝ ඒකත් බලන මොන රටේද ඩොමේන් එක aran තියෙන්නේ. ඊට අමතරව මේ ඩොමේන් එක කොච්චර කාලයකට aran තියනවද කියන එකත් Google බලන බුද්ධික. ඒ කියන්නේ අවුරුද්දක දෙකක් අවුරුද්දෙන් අවුරුද්දට අගේ රිනියු කරන ඩොමේන් එක ගොඩක් වෙලාට මේගොල්ලෝ එච්චර රෑන්ක් ඇදෙන. මේක අවුරුදු 10කට විතර aran නම් ගොඩක් පරණ ඩොමේන් එක ගන්න රෑන්ක් එකේ තවත් පොඩ්ඩක් ඉස්සරහට දෙනවා මේගොල්ලෝ. ඒ කියන්නේ මේක අයින් වෙන සයිට් එකක් නෙමෙයි වගේ කියලා තේරෙන ඉන්න. ඒ වගේ ගොඩක් මේ දේවල් තියෙනවා.
මේ ඊළඟ ප්‍රශ්නේට යමුනේ. මම හිතන්නේ යොහාන්ගේ ප්‍රශ්නෙට උත්තරේ ඇති වෙන්නේ නැතිනේ.
ඔව්.
ඊළඟට
හැබැයි යොහාන් අහන්නේ ටෙක්නිකලි සර්ච් එන්ජින් එකක් වැඩ කරන්නේ කොහොමද කියලා නම් ඒක ඔයිට වඩා විස්තර කරන්න වෙන්නේ බුද්ධික. එහෙමනම් ආය අහන්න යොහාන් අපි ටෙක්නිකලි වෙන හැටිත් විස්තර කරන්න.
ඔව්. ඒ කියන්නේ මේ සර්ච් ඇල්ගොරිතම් ඒක ගොඩක් කලාවට සර්ච් එන්ජින් එකකින් එන්ජින් එකට වෙනස් වෙනවා.
ඔව්.
මේ ඒත් අපිට පුළුවන් උත්තරයක් දෙන්න නේ.
ඔව් පුළුවන්.
අද මහේෂ් තමයි ප්‍රශ්න අහලා තින්නේ. මේ ආලඟ තියනවලු මේ ASUS P535 කියන මේ PD එකක් එකනේ.
ඔව් පරණ ටික Windows Mobile එක.
ඒකේ මේ GPS වැඩ කරන්න හැලු. ඒකට මොනව හරි මේ settings හදන්න තියනවද කියලා කියන්නේ.
ඔව් මම මේක ගැන හොයලා බලලා මොකද මෙයා මගේ බ්ලොග් එකෙත් කමෙන්ට් එකක් දාලා තිබ්බ කොහොමද වැඩ කරන්නේ කියලා. Google Maps දැම්මට බෑ කියලා බුද්ධි ගොඩක් කට්ටිය කියන මේක GPS separate device එකකට තමයි GPS module එක වැඩ කරන්නේ. GPS module එක connect වෙන්නේ COM port එකක් හැටියට.
ඒ කියන්නේ ෆෝන් එකටම?
ෆෝන් එකේ තිබ්බට පෙන්වන්නේ ෆෝන් එකේ වෙනම separate hardware device එකකට COM device එකක් හැටියට. එතකොට මන් හරියටම දන්නේ නැහැ කොහොමද Google app එකක් දැම්ම Google ඒ කියන්නේ Gmail Google Map එක දැම්මහම මේකේ කොහොමද මේ GPS එක සෙට් කරන්නේ කියලා.
ඔව්. මේ කාලින්ග දැන් Google මම හැබැයි මොබයිල් එක ගන්න දන්නේ නැහැ. Google desktop.
Desktop එකේ පුළුවන්
පොඩි. desktop එකේ නම් අර පුළුවන් මේ ඔය වගේ GPS device එක connect කරන්න නේ.
ඔව්. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඒක ගැන හොයන්න දෙන්න මම web එක ගැන search කරන ගොඩක් අය කියලා දීම මේක වැඩ කරන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ තිබ්බා. ඉතින් ටිකක් කල් දෙන්න හරි විසඳුමක් තියෙන මොකද බල්ලා test කරන්න phone එකකුත් අපි නැති හින්දා කියන්න අමාරුයි මොකද Google Windows වලට එන එකේ මෙහෙම option එකක් තියෙනවද නැහැ settings වල මොකද්ද GPS device එක රන් වෙන port එක කියලා. මොකද එහෙම පුළුවන් වෙනවනේ බුද්ධික දැන් උදාහරණයකට Nokia phones වල එතකොට ওই Windows mobile පරණාවේ අපිට Bluetooth වලින් පාවිච්චි කරන්න පුළුවන් GPS device එක.
ඔව්.
එතකොට මේ Bluetooth connect වුණාම GPS device එක පෙන්වන්නේ COM port එකකට. එතකොට ඒක connect කරන්න පුළුවන් කියන්නේ අනිවාර්යයෙන් මේකත් පුළුවන්නේ. මේ පොඩ්ඩක් වා settings වල බලන්න. ඒ කියන්නේ Google Maps වල settings වල මොකක් හරි GPS device එක set කරන්න කොහේ හරි තියනවාද කියලා තැන. එහෙම වුණත් ඔයාගේ COM port එකක් තියෙනවා මට මතක දෙන්න 4 හරි 5 හරි ඕකේ COM port එක කියලා කියන්නේ. ඒකත් ඔයාට අර මේ settings වල ගිහලා hardware වලින් බලන්න පුළුවන් මොකේද GPS එක තියෙන port එක කියලා. ඒක දුන්නා නම් වැඩ කරන්න ඕන බුද්ධික.
ඊළඟට ආයි නිරංජන ප්‍රශ්නයක් අහලා දෙනවානේ. ඒකට යමු අපි.
ඔව්.
ඔයාලා තියෙනවා මේ කියලා කැමරා බ්‍රෑන්ඩ් එකක් නේ.
ඔව් මේක ස්කයිප් ආපු ප්‍රශ්නයක්.
ඔව්. කැමරාව සම්බන්ධ කරාම මේ ASUS TV කාඩ් එකකුත් තියෙනවලු යාට. ඒක ක්‍රෑෂ් වෙනවලු නේ.
ඔව්.
වෙබ් කැම් එකේ ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරලා තියෙනේ. ඒත් කැමරාව කනෙක්ට් කරාම TV කාඩ්
කාඩ් එක ක්‍රෑෂ් වෙනවා. මේක බුද්ධි ගොඩක් වෙලාට මේ Windows driver ප්‍රශ්නයක් තියෙන්නේ. මොකද මේ Windows driver එකේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ අර මේව detect කරන්නේ video devices හැටියටනේ. video input devices හැටියට. මේ මේවා සමහරවල් render කරන්නේ emulate කරන්න සමහර driver වලින් කරනවා. එතකොට මේ driver දෙක conflict වෙනවා සමහරවල්ට. දෙකම load වුණාම. එකක් තමයි ඔයයින service pack level එක බලන්න පොඩ්ඩක්. සමහරවල්ට මේ තියෙන ගැටලුව අලුත් service pack එකක් දැම්මම හරියනවා. අනිත් එක තමයි මේ දෙකේම අලුත් drivers download කරගන්න. කියන්නේ device driver එක.
ඔව් ඒකම ගාලින් අර මේ දැන් video වලට අර hardware වල කියල තින ඒවා යස් එකන ඒ පැසිල්ටික යස් කරන්නවා නම් ගොඩක් කලාවට එක ඩිවයිස එක තමයි යස් කරන්න උල්ලන් එතෙන්දි.
ඔව් ඒ කියන්නේ ඔයා ටීවී එක බලන ගමන් ඔයාට වෙබ්කැම් එක ගහන්න බෑ.
ඔව්
ටීවී කාඩ් එක ඔන්න ඒ කියන්නේ ටීවී කාඩ් එක ස්ටොප් කරලා ඔයාට අර කනෙක් කරලා බලන්න පුළුවන්. සමහරවිට මේ ඇප්ලිකේෂන් වලින් කොන්ෆ්ලික්ට් වෙනවා බුද්ධික. ඒ කියන්නේ Skype වලින් අර ටීවී කාඩ් එකත් ගන්නවා මේ වීඩියෝ ඩිවයිස් එක හැටියට. ඒකට කැමරකට ගියාම මේ දෙක කොන්ෆ්ලික්ට් වෙනවා තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් මන්නම් කියන්නේ ඉස්සෙල්ලම ඩ්‍රයිවර්ස් පොඩ්ඩක් අප්ඩේට් කරලා බලන්න කියලා නේද බුද්ධික.
ඔව්. මේ ඊළඟට නිශාන්ත ප්‍රශ්නයක් අහලා තියෙනවා. මේ එයාගේ i6 කියනවා. එයා යූස් කරන්නේ මේ ඒක මේ YouTube බලන්න බලන්නලු කිසි ප්‍රශ්නයක් නැතුව ඒ කියන්නේ කලින් ප්‍රශ්නයක් තිබුණේ නැහැලු. දැන් එයා කියන YouTube වල සමහර වීඩියෝ විතරලු බලන්න පුළුවන්. මේ එයා ෆ්ලෑෂ් අප්ඩේට් කරාලු, Java අප්ඩේට් කරාලු, ඒත් හරි ගියේ නැහැ කියලා කියනවා.
IE6 අප්ඩේට් කරන්න. IE6 කියන්නේ මහාම වාහතකාරී බ්‍රවුසර් එක. එක්කෝ Firefox හරි Chrome හරි දාන්න. Chrome නම් ගොඩක් හොඳයි. නැත්තම් දාන්න පුළුවන් i7 වලට 7 වලට වඩා 8 වලට මාරු වෙන එක තමයි හොඳ. හැබැයි i8 වලට මාරු වෙනවා නම් Spec 3 ඕනේ. හැබැයි වෙන බ්‍රවුසර් එකක් පාවිච්චි කරලා ගොඩක් වෙලාවට ඔය ගැටලුව විසඳේ. මොකද මේක මේ Java සහ ගොඩක් වෙලාවට Java වල ප්‍රශ්නෙකට මේ වැඩ කරන්න තියෙන ලාල් තියෙන බුද්ධික.
ඔව්. ඒකයි ගාලින්ග මේ YouTube වල දැන් මටත් ඔය ගැටලුව ආව ටිකක් ඉස්සර මේ අර Google download accelerator එක install කරාම YouTube වැඩ කරන්නේ නැතු වෙනවා.
ඔව්.
සමහර වෙලාවට ඒ කියන්නේ download accelerator එකකින් එලියට යන අපේ request එක වෙනස් කරනවා.
Download කියන්නේ web accelerator
එක. ඔව්. download නෙවෙයි අතන Google web accelerator එක. ඒක පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඒක disable කරත් YouTube වැඡ කරන්නේ නැතුව ගියා uninstall කරාම තමයි හරි ගියේ. يعني YouTube වල සමහර වීඩියෝ නැහැ කියලා කියනවා.
හරි ප්‍රශ්නන්නේ Google එකේමනේ
YouTube. ඔව් ඒක තමයි. හැබැයි මම මේ කියන්නේ මාස 8කට අවුරුද්දකට වගේ කලින් වෙච්ච දෙයක්. තාම මේ ගැටලුව තියෙනවද දැන් නැහැ. ඊට පස්සේ මේ මම යූස් කරේ නැහැ ඒක. මේ web accelerator එක. ඒ වගේ මේ මහේෂ්ටත් මහේෂ් නෙවෙයිනේ නිරංජන් නිශාන්ත. නිශාන්තරත් කියන්න තියෙන්නේ මේ පොඩ්ඩක් ඔයා ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් මේ Google web accelerator එක. ඒක අන්ඉන්ස්ටෝල් කරලා බලන්න මේ ගොඩක් වෙලාවට ඒක නම් හේතුව හරියයි.
ඔව් chat එකේ ප්‍රශ්නයක් යනවා බුද්ධික. එයා motherboard එකක් තියෙන Foxconn කියලා. ඒකට එයා DDR2 800 bus speed තියෙන memory දාලා තියෙනවලු. ඒ වුණාට BIOS එකේ පෙන්නන්නේ 400 කියලා. මේක සාමාන්‍යද අසාමාන්‍යද? මේක ගොඩක් වෙලාවට පෙන්නේ ඔයාගේ ඔක්කොම RAM 800ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඊළඟ ගැටලුව තියෙන්නේ මේ motherboard එක support කරන උඩරේම RAM speed එක තියෙන. සමහරවිට 800 RAM ගේ වඩා motherboard එක support ගන්න 400 නම් 400 තමයි පෙන්වන්නේ. සමහරවිට ඔයාලට පුළුවන් නම් Foxconn site එකට ගිහිල්ලා motherboard model එකට BIOS upgrade එකක් තියෙනවා නම් install කරන්න. ඊට පස්සේ motherboard spec එක පොඩ්ඩක් ගිහින් බලන්න මේ spec එකේ තියනවාද කියලා මේ කොච්චර memory speed එකක් එයා support කරනවාද කියලා.
Foxconn හැබැයි මම හිතන්නේ hook ලඩාවේ 533 වගේ ඉඳන්නේ.
ඔව් 533 මටත් මතකයි data 400 කියලා මේ ඒක නිසා පොඩ්ඩක් check කරලා බලන්න මේ spec එකට අදාළව support කරනවාද කියලා. ගොඩක් වෙලාවට RAM එක ලොකුවට ගැහුවට motherboard එක support කරන්න පුළුවන් ප්‍රවාහන්ට තමයි support කරන්නේ.
ඊළඟ ප්‍රශ්නේ දුසාර තමයි අහලා තින්නේ මේ මොකක්ද අහනවා ෆෙඩෝරා වලයි උබන්ටු වලයි තියෙන වෙනස.
ඔව් හැබැයි අපේ අර පරණ ගැටලුවක් ආයෙ උඩින් ඇහිලා තියෙනනේ. HSTP රැපිල්ෂියා ඩවුන්ලෝඩ් කිරීම අදාළ link එක දාලා නැහැ කියලා ගිය වැඩ කරන්නේ.
ඒක ගිය වැඩසටහනනේ.
ඔව් ඒක දාලා තියෙන්නේ මේ පාර. ඒක තියෙන. ෆෙඩෝරා උබන්තු ගියම මේ Linux තියෙන flavors කියලා. මේ Linux කියන්නේ මේ ඇත්තනම් Linux කියලා හරියට ගත්තොත් එහෙනම් මේ Linux කියන්නේ kernel එක. Linux develop කරන එක මේ Linux community එකෙන් develop කරන එක. මේ kernel එක යොදාගෙන එක එක අය හදන distributions තියෙනවා. ඒ flavors. ඒව තමයි Fedora, Ubuntu, Kubuntu, එතකොට Mint, SUSE කියයි, Red Hat කියයි, Fed කිය ඒ විදිහට CentOS කියන්නේ. දැන් Fedora ගත්තොත් එහෙම Fedora කියන්නේ Red Hat සමාගමෙන් හදන Linux එකක්. මේක Red Hat වලට ගොඩක් කලට සමාන වෙන මේ Linux distribution එක. හැබැයි මේ හැම Linux distribution එකේම එක සමාන වෙන දේවල් තමයි මේ kernel එක. Kernel එක කියන්නේ එක එකයි custom විදිහට compile කරන නමුත් kernel code එක ගොඩක් වෙලාවට එකයි. ඊට පස්සේ එක තමයි මේකේ GUI එක. GUI කියන්නේ ඕගොල්ලෝ interface එක වැඩ කරන එක. මේ ගොඩක් වෙලාවට KDE හරි ජීනෝම් හරි තමයි තියෙන්නේ. ඉතින් මේවා පොඩ්ඩක් කස්ටමයිස් කරලා හදන ඒවා තමයි ඔය එක එක ෆ්ලේවර්ස් වලට තියෙන්නේ පැකේජ් මැනේජර් එක. පැකේජ් මැනේජර් කියලා කියන්නේ ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කරන්න යොදාගන්න පැකේජ් මැනේජර් එක 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 ඒවා එක එක ඒවා. උදාහරණයක් ඩෙබියන් වල ගත්තොත් ඩෙබ් පැකේජස් තමයි වැඩ කරන්නේ. එතකොට දැන් ඔය රෙඩ් හැට්, ෆෙඩෝරා, සෙන්ටෝඑස් ඒවා ගත්තොත් මැන්ඩ්‍රෙක් ගත්තොත් එම RVM පැකේජ් මැනේජර් එක පාවිච්චි කරනවා. ඉතින් දැන් ෆෙඩෝරා කියන්නේ ඇත්තටම ලිනක්ස් අය හද, ඒ කියන්නේ රෙඩ් හැට් වලින් හදන ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන් එක. ඒක උබුන්තු කියලා කියන්නේ ඩේබියන් කියන බේස් එක අරගෙන පොඩ්ඩක් තව ඒගොල්ලෝ ඇඩි දිනු කරලා උබුන්තු අය හදන උබුන්තු අයගේ ජීනෝම් ඩෙස්ක්ටොප් එක දුවන ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන් එක. ඒගොල්ලන් එම තව ගත්තේ කුබුන්තු කියලා. ඒක දුවන්නේ KDE ඩෙස්ක්ටොප් එන්වයරන්මන්ට් එක. හැබැයි මේ කොයි එකෙන් ඉන්ස්ටෝල් කරත් අනිත් දෙපැත්තට ඉන්ස්ටෝල් කරගන්නත් පුළුවන්. ඉතින් ඕවගේ එක එක ෆ්ලේවර්ස් වලට එනවා තමයි මේ ලිනක්ස් කියවම ගොඩාක් ජාති නේ. එක එක අය අරන් එක එක විදිහට මොඩිෆයි කරලා එක එක ෆීචර්ස් දාලා අලුත් ෆීචර්ස් අයින් කරලා පරණ ෆීචර්ස් දා, ඒ කියන්නේ පරණ දේවල් අයින් කරලා අලුත් ඒවා දාලා වෙනස් කර කර දෙන. දැන් උදාහරණයක්ද ලිනක්ස් මින් කියන්නේ උබුන්තු අරගෙන ආය වෙනස් කරලා දෙන එක. උබුන්තු වල තියෙන අඩුපාඩු ඒගොල්ලන්ට හිතෙන අඩුපාඩු ඒගොල්ලෝ හදලා ඒගොල්ලන්ගේ අලුත් ෆීචර්ස් දාලා non free ඒව දැන් උදාහරණයක් ගත්තොත් දැන් එහෙම කිව්වොත් තමයි ඇත්තටම උබුන්දු හැදිලා තියෙන ඩේබියන් වලින් හැදිච්ච උබුන්දු අරගෙන තමයි ඊළඟට මේගොල්ලෝ හදන්නේ ලිනක්ස් මින්ට් එක. ඉතින් ඕ වගේ එක 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 මේ වර්ෂන්ස් වලින් හැදිලා එන ඒවා තමයි මේ ලිනක්ස් එක එක නම් වලින් තියෙන. ඉතින් කොයි දේ පාවිච්චි කරා ගොඩක් වෙලාවට ඔයාලට හම්බෙන්නේ ඉන්ටර්ෆේස් එක ඒ කියන්නේ එකයි. KDE හරි genome හරි උනාට මේවා තියෙන features function සමල්ලට improve කරලා දිනවා අලුතෙන් දාලා දිනවා ඒගොල්ලන්ගේ tools දාලා දිනවා. ඉතින් ඒ වගේ වෙනස්කම් දකින්න පුළුවන් හැමතිස්සෙම සමල්ලට support තියෙන විදිහ. දැන් සමහරලාට ගොඩාක් හැමතිස්සෙම linux පාවිච්චි කරනවා, ගොඩක් අය පාවිච්චි කරන distribution එක පාවිච්චි කරන එක linux version එක පාවිච්චි කරන ubuntu හරි fedora ගියා පාවිච්චි කරන තමන්ට
උදව්වක් ගන්න ලැසිනේ.
උදව්වක් ගන්න ලැසිනේ මොකද ගොඩක් අය පාවිච්චි කරනකොට ප්‍රශ්න ගැටලු වෙනකොට උපකාර කරනවා. ගොඩක් අය පාවිච්චි කරන්නේ නැති දැන් nopix වගේ එකක් ඒ වගේ ඒවා පාවිච්චි කරලා ටිකක් අමාරුයි. ඒ කියන්නේ ගොඩක් අය පාවිච්චි කරන්නේ නැහැ. දන්න අඳුරන කෙනෙක් අල්ලපු ගෙදර කෙනා පාවිච්චි කරන එක මේ පාවිච්චි කරන එක තමයි මන්නේ කිය හැමදෙස්සම හොඳ දේ. ඒ කියන්නේ අල්ලපු ගෙදර කෙනා කියලා කිව්වේ අල්ලපු ගෙදරම නෙවෙයි. දැන් සාමාන්‍ය දන්න කට්ටිය පාවිච්චි කරන පාවිච්චි ඒතකොට තමන්ට මොන හරි ගැටලුවක් ආවොත් ඒ කෙනාගෙන් අහන්න පුළුවන් මේ දේ මොකද්ද, තව කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මලින්ත නම් ඉතින් ලිනක්ස් පාවිච්චි කරන්නේ මේ
කලින් මම හිතන්නේ මලින්ත ඩිස්කනෙක්ට් වුණානේ.
ආ ඉන්ටර්නෙට් හිටියේ නැද නේද? මම දැනක්
කරන්නේ පාවිච්චි කිරීමත් තියෙන ලිනක්ස්
ඉන්ටර්නෙට් ප්‍රශ්නයක් තියෙන පොඩි මේ
පාවිච්චි කර
ඔව් පාවිච්චි කිරීමෙන් මෙහෙමයි. ඉතින් දැන් ලිනක්ස් වලට පුරුදු වෙච්ච කෙනෙක් නම් යාට ඉතින් ලිනක්ස් හොඳයි කියලා තේරෙයි. දැන් Windows වලට පුරුදු වෙච්ච කෙනෙක් යාට
Windows නෑ මොනේ කාලෙක ලිනක්ස් පාවිච්චි කරන අතරින් කොහොමද දන්නේ percentages නේ?
දැන් නෝ Ubuntu භාවිතයට ටික වැඩි වෙලා තියෙනවා. මොකද මේගොල්ලෝ free distribution disk දීලා ඉතින් Ubuntu පාවිච්චි කරන කෙනාට තියෙන එක හොඳක් තමයි Ubuntu වල හරි එතකොට Debian වල හරි Mint වල හරි ඔයගේ ගැටලුවක් තිබ්බම මේවා ගොඩක් වෙලාවට packages එක සමානයි. ඉතින් පොඩ්ඩක් හෙට මෙට ගල්ලා අර ගැටලුව තමන්ට ඕන විදිහට හදාගන්න පුළුවන්.
ඒ වගේම කලින්ග මේ Ubuntu වල අර තියෙන repo manager එක මේ ගොඩක් හොඳයි
නේ. APT එක. ඔව්. APT එක තමයි මේ Mint වල එන්නේ, එතකොට Ubuntu වල එන්නේ, Debian වල එන්නේ package manager එක.
ඔව්. ඒක ඒ කියන්නේ මේ end userට අර ගොඩක් මහන්සි වෙන්නේ නැතුව මේ ගන්න පුළුවන් නේද ගොඩක්
ඒවා. Linux වලදී ගොඩක් හැමෝටම මුණ පාන්න වෙන ගැටලුවක් තමයි මේ dependency කියන එක. dependency කියලා කියන්නේ මොකක් කරේ Windows වල වගේ නේ install කරන්න ගියාම අරක නැහැ මේක නැහැ මේ version එකේ file එක නැහැ කියලා එනවා. ඉතින් එතකොට දැන් ওই APT වගේ package manager එකක් පාවිච්චි කරනකොට ගොඩක් වෙලා ලේසියෙන් මෙයාට කියන්න පුළුවන් packages ටික update කරන්න කියලා. ඒ කියන්නේ dependency දාන්න කියලා. එතකොට මෙයා internet එකෙන්ම download කරලා dependency ටික හදනවා. නැත්තම් තමන්ගේ CD එකක් තියෙනවා CD එකෙන් ගන්න කියලා හදන්න පුළුවන්. එතකොට CD එකෙන් ගන්නවා. මම හිතන්නේ ඒක සෑහෙන පිළිතුරක් වෙයි නේ.
ඔව් මේ ඊළඟ ප්‍රශ්නෙට යමු අපි යන්න.
ඔව්
අය රෝහණ තමයි ප්‍රශ්නේ අහලා තින්නේ මේ FLB ෆයිල් එකක් හදාගන්නේ කොහොමද කියලා තමයි අහලා තිනේ. දැන් මේ ෆ්ලෑෂ් වීඩියෝ ෆයිල් එකක් නේ
FLB කන්වර්ටර් එකෙන් පුළුවන් නේද?
ඔව් ඒ කියන්නේ එයාට දැන් ඕන වීඩියෝ එකක් FLB කරන්න ගොඩක් ෆ්‍රී කන්වර්ටර්ස් තියෙනවා. මේ ඒව පාවිච්චි කරන්න පුළුවන්. එයාගෙන දැන් එයාට ඕන මේ ස්ක්‍රීන් කැප්චර් එකක් වගේ කරන්න නම් ගොඩක් ඔය ස්ක්‍රීන් කැප්චර් කරන ඉවත් FLB export එකක් තියෙනවා නේද?
කෙලින්ම FLB
FLB විදිහට save කරගන්න. මේ ඒක නම් කලින් අපි link එකක් දාමු නේ. හොඳ ්‍රී ටෝල් එකක් වෙලන
ඒතිටින් යාගේ අවශ්‍යදාව හරිටම දන්න දොඩයක් කමාරන අවශ්‍යදාව පොඩ්ඩක්කිවත් අපි ඊළඟට සරන්න හරි ඒ හරියට අප්ඩේට්ක් දෙන්න පුළන්ගේ නේද බුද්ධ
රංග අහල තියෙන ප්‍රශ්නය මේ
එකකට උත්තර දෙන්න
යා ප්‍රශ්න තුනක් අහල තියෙන පළවෙනි එක තමයි මේ රවුටර්ස් වලට ඇයි ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරන්න ඕනේ නැත්තේ කියලා.
ඔව් රවුටර් එකක් සාමාන්‍යයෙන් කම්පියුටර් එකත් එක්ක ඉන්ටර්ෆේස් වෙන්නේ මේ ඉදනෙට් එක හරහා. ඉදනෙට් එක කියලා කියන්නේ නෙට්වර්ක් පෝට් එකක් හරහා. එතකොට මේ ඉදනෙට් එකක් කනෙක් වෙන්න නම් කම්පියුටරේට LAN කාඩ් එකක්, නෙට්වර්ක් කාඩ් එකක් තියෙනවා. දැන් අලුතෙන් එන කම්පියුටර් හැම එකකම මේක ඔන්බෝඩ් දෙනවා. නෙට්වර්ක් කාඩ් එක. එතකොට
ඩ්‍රයිවර් දෙකක් එනවා.
උගක් ඒවැද ඒ කියන්නේ අලුත් මදර්බෝඩ්ස් ටිකක් තිල්න කතා කරන ටික හයි එන්ඩ් මදර්බෝඩ් ගැන සාමාන්‍යයෙන් එක එන්නේ. ගේමින් මදර්බෝඩ් එකල්ලා දෙකක් එනවා. මොකද මේ සමහරවල් තොර අවුට්පුට් ඕනේ ඉඳලා මේවා කපල් කරලා වැඩ කරන්නේ මේ වගේ දේවල් වලට. සාමාන්‍යයෙන් එතකොට කරන්න ඕනේ දෙයක් එක දෙයක් අවශ්‍ය නැහැ. මොකද මේ ගොඩක් වෙලා නෙට්වර්ක් කාඩ් වල එන chip common, ඒ කියන්නේ network chip එක common chip එකක් තියෙන. පොඩ්ඩක් Linux phone එකක් හරි Windows හරි දැම්මොත් මේ network card එක by default detect කරලා ගන්නවා. එතකොට drivers ඔය ඉන්න දෙයක් නැහැ.
එතනම කරන්නේ මේ කියන්නේ දැන් router එකයි PC එකයි communicate කරන්නේ මේ standard protocol එකකින්.
ඔව්.
ඒ protocol එකට interface කරන්න හදපු එක තමයි මේ network card එක කියලා කියන්නේ. කියන්නේ ඇත්තටම network card එකට driver එක install කරලා තියෙන machine එකේ. ඒ නිසා standard protocol එකෙන් communicate කරගන්න පුළුවන්. හැබැයි router එකට කියලා කියන්නේ computer එක අඳුර ගන්න ඕනේ නැහැ router එක මොකද්ද කියලා. මොකද එයා communicate කරන්නේ standard protocol එකක් කරා. එතකොට computer එකට දැනගන්න ඕනේ නැහැ එහා පැත්තේ තියෙන router එකේ જાතිය මොකද්ද. ඒක ඉන්පුට් අවුට්පුට් කොහමද එයා දන්නේ එකම ඉන්ටර්ෆේස් එකයි ඒක ස්ටෑන්ඩඩ් එකයි ඒක ප්‍රොටෝකෝල් එකයි ඒකෙන් කමියුනිකේට් කරනවා
ඒ කියන්නේ එයා අර අපි කියන්නේ එක භාෂාවකින් කතා කරනවා වගේ තමයි නේ
ඔව් එතනම මේ ඩිවයිස් ඩ්‍රයිවර් එකක් ඕනි වෙන්නේ මේ ඒ කියන්නේ ඩිවයිස් එකේ හાર્ඩ්වෙයාර් ඉන්ටර්ෆේස් එක අපේ පරිගණකයේ තියෙන මේ ඔපරේටින් සිස්ටම් එකට අඳුර ගන්න පුළුවන් විදිහට කමියුනිකේට් කරගන්න තමයි ඩිවයිස් ඩ්‍රයිවර් එක වුණා දැන් ස්ටෑන්ඩඩ් ප්‍රොටෝකෝල් එකකින් යනවනම් ඩිවයිස් ඩ්‍රයිවර් එකක් ඕනි වෙන්නේ නැහැ ඒකට. ඒක තමයි
අපි පොඩ්ඩක් චුට්ටක් මාරුවෙමද මේ chat room එකේ ප්‍රශ්නයකට. රුවන් අහන Linux as a server ගියොත් හොඳම flavor එක OS එක මොකද්ද කියලා. ආයෙ අර ප්‍රශ්නෙට මන්ට එන්න වෙනවා Linux කියලා කියන kernel එක. ඒකට Ubuntu ගත්තත් මොකක් ගත්තත් ඒ kernel එක තියෙන එක. ඊළඟ server එක කියලා කිව්වොත් තව මොන server එකක්ද run කරන්න යන්නේ. ඒකට web server එක ගන්න Apache. වහ මොන ෆ්ලේවර් එකේ Linux එකක් ඉන්ස්ටෝල් කරත් ඕකේ දුවන වෙබ් සර්වර් එක Apache. ඒක නිසා මොන තමන්ට ලේසි මොකද්ද Linux වල ඉන්ස්ටෝල් කරගෙන වැඩ කරන්න පුළුවන් ඒ ෆ්ලේවර් එක පාවිච්චි කරන්න. මේල් සර්වර් එකක් දැම්මොත් එක්ක send mail එක්ක post fix එක්ක xsim මොකක් හරි ඒ වගේ එකක් දවන්න. මේක මොන platform එකෙන් ගත්තත් මේක common. ඒකයි මම කියන්නේ Linux distributions වෙනස් වුණාට මේ Linux ඇතුලේ දුවන applications සහ ඒවැ දුවන servers ගොඩක් වෙලාට කියන්නේ එකයි.
ගොඩක්ලාර ලුක් ඇන් ෆීල් එකෙන් තමයි
ලුක් ඇන් ෆීල් එක තමයි වෙනස් වෙන්නේ පැකේජ් මැනේජර් එක ඒ වගේ දේවල්. ඊට පස්සේ දැන් DNS සර්වර් එකක් ගත්තොත් අනිවාර්යයෙන් මේක ගොඩක් වෙලාට තියෙන බයින්ඩ්. ඒ වගේ ඉතින් ඒක නිසා මොන Linux flavor එක install කරත් රුවන් තමන්ට ලේසි එකක් install කරගන්න. ඒ කියන්නේ config කරන්න තේරෙන එකක් network එක configure කරගෙන ඒ වගේ basic දේවල් කරන්න තේරෙන එකක් ගන්න. අනිත් ඒවා ගොඩක් වෙලාට common.
දැන් තීන කියන්නේ තීන සර්වර්ස් බැලුවොත් එහෙම ගොඩක් දෙනෙක් හැබැයි පාවිච්චි කරන්නේ මේ Red Hat, CentOS, Fedora ඒ වගේ දේවල් නේ.
ඔව් ඒ පාවිච්චි කරන බුද්ධික මේවට තියෙන සපෝට් ටිකක් වැඩි
හින්දා.
Red Hat මේ CentOS පාවිච්චි කරන්නේ එක හේතුවක් තමයි මේ Red Hat Enterprise Linux එකේ කෝඩ් එකම තමයි මේගොල්ලෝ මේ ෆ්‍රී දෙන්නේ. මොකද Red Hat Enterprise එක නිකන් දෙන්නේ නැහැ. මේගොල්ලෝ කියන්නේ Linux එක ෆ්‍රී කියලා. ඒනට මේක සපෝට් ගන්නවා. සපෝට් එක ගත්තාම තමයි මේ CD එක දෙන්නේ නැත්නම් හැබැයි අර ඕපන් සෝස් ඉන්න මේගොල්ලන්ට කරන්න දෙයක් නැති ඉන්න මේගොල්ලෝ මේක සෝස් එක ෆ්‍රී දෙනවා ෆ්‍රීලි අවේලබල්. එතකොට CentOS කට්ටිය කරන්නේ මේ සෝස් එක අරගෙන බිල්ඩ් කරලා CentOS කියලා Red Hat Enterprise Linux එකම නොමිලේ දෙන එක තමයි කරන්නේ. මම නම් පෞද්ගලිකව ඉතින් Red Hat ඒව පාවිච්චි කරන එකත් ලේසි Ubuntuත් ලේසි බුද්ධික සාමාන්‍යයෙන් දැන් පාවිච්චි කරන ගොඩක් වෙලාට. ආයි අපි රංගගේ ප්‍රශ්නට යමු නේද?
රංගගේ දෙවෙනි ප්‍රශ්නේ මේ එයාලා දිනු ඩයල් අප් කනෙක්ෂන් එකට වඩා හොඳ රවුටර් එකක්ද මොඩර්න් එකක්ද?
ඩයල් අප් වලට ඉතින් රවුටර්ස් නැහැ. ඒක නිසා වට මොඩර්න් එකක් ගන්න වෙන එකට.
ඔව්. නැත්නම් ඒක පැහැදිලි වෙන්නේ නැද
රංගගේ? ඔව් තුන්වෙනි ප්‍රශ්නේ අපි අයින් කළා දාමු බුද්ධික.
ඔව්.
ඒක මං හිතන්නේ ක්‍රැක් කරන්නව අපි අර අහන්න එපා කියලාම තියෙන ඒක නිසා ඒක අපි අයින් කළා.
ඒක ගලින් හැබැයි කියන්නේ දැන් අපි නිකන්
බේසික් අයිඩිය එකක් දෙන්න පුළුවන්
නේද ජාපනික පැත්ත ගත්තොත් එන්නේ يعني හර දෙන්නේ software එකක් crack කිරීමේදී මොකද්ද වෙන්නේ කියලා ඇත්තටම මේ crack කරනවා කියන ඒ වගේදී patch කරන කියන එක තියෙනවා ඒ කියන්නේ software එකක් crack කරනවා කියන්නේ ඒක දාලා තියෙන protection එකක් ගොඩක් වෙලාවට අපි bypass කරන එක පිටුම serial numbers තියෙන වගේ එකක් කියලා අහන එකක් කියලා සමහර වෙලාවට crackersලා කරන දේක් තමයි මේ serial numbers ඒක ඒ කියන්නේ ජෙනරේට් කරන පැටර්න් එකන්නේ අනිවාර්යයෙන් කියන්නේ සීරියල් නම්බර් එකක් ඇතුලේ දියාගෙන මැච් කරලා බලන එක නෙමෙයි කරන්නේ. මේ පැටර්න් එකට මේ ඇල්ගොරිතම් එකක් දීලා මේ පැටර්න් එකෙන් ජෙනරේට් වෙන ඔක්කොම නම්බර්ස් ඇක්සෙප්ට් කරන එක තමයි කරන්නේ. මේ පැටර්න් එක අල්ලගන්න එක තමයි එකක්. ඒ කියන්නේ ඒක ගොඩක් වෙලාවට කෝඩ් එක ඇතුලේම කියන්නේ බයිනරි ෆයිල් එකේ තියෙනවා මේ පැටර්න් එක කොහොමද අනිත් පැත්තට ඩිරෙක්ට් කරගන්නේ කියලා. ඒක අරගෙන ඒකට හරියන නම්බර් එකක් ජෙනරේට් කරලා දෙන එක විදිහක් අනිත් එක තමයි පැච් එක කියන්නේ ඒ කියන්නේ නම්බර් එක හරි ප්‍රොටෙක්ෂන් එක චෙක් කරන දෙන බයිපාස් කරන්න කෝඩ් එක පැච් කරනවා බයිනරි එක ඒ වගේ විදිහට තමයි ක්‍රැක් කරන්නේ සමහර ඒවා තියෙනවා දැන් හાર્ඩ්වෙයාර් ප්‍රොටෙක්ෂන් යූස් කරන ඒවා තියෙනවා ඩොංගල් කියලා අපි කියන්නේ මේ සොෆ්ට්වෙයාර් ප්‍රොටෙක්ෂන් වලට ඒ වගේ දේවල් ක්‍රැක් කරනකොට ඔය පෝට් ඉමුලේටර්ස් ඒ වගේ දේවල් යූස් කරනවා ඒ කියන්නේ ඒ හાર્ඩ්වෙයාර් ඩිවයිස් එකකින් ප්‍රොටෙක්ට් කරනකොට අපි ඩිවයිස් එක හයි කරලා තියෙනවා හાર્ඩ්වෙයාර් මොකක් කරේ USB හරි කොම් පෝට් එකකට LPT පෝට් එකකට ඒ වගේ මේ එතකොට software එකකින් කරන්නේ driver එකක් install වෙලා ඒක check කර කර ඉන්නවා device එක තියෙනවද කියලා. ඒ වගේ වෙලාවට port emulators පාවිච්චි කරලා hardware එක තියෙනවා කියලා emulate කරන ඒවා තියෙනවා. ඒ වගේ මේ protection එක patch කරන ඒවාත් තියෙනවා. ඒ වගේ ඉතින් crack කරනවා කියලා ඉතින් ওই වගේ දේවල් තමයි කරන්නේ.
ඔව්. ඊළඟ ප්‍රශ්නේ ඩමනේ බුද්ධිට අර
ඔව් කොලමා තමයි මේ ප්‍රශ්නේ අහලා තින්නේ
ගෝලමා ගැන මම දැන් තිල්ලගේ යාළුවෙක්
නේද තිල්ලගේ යාළුවා
ඔව් අපේ අර එක ෆෝරම් එකක ඉන්නේ
ඔව් මේ එයා අහලා තින්නේ එයා බ්‍රෑන්ඩඩ් කම්පියුටර් එකක් ගන්න යනවලු ඒකේ නමක් දාලා තිනවා ඒකේ
ඒස තමයි බ්‍රෑන්ඩ් එක.
ඔව් බ්‍රෑන්ඩ් එක. මම දැන් කණික ලින්ක් එකක් දාලා තියෙනවානේ.
ඒ මයි දන්නේ. ඔව් ඒ අර කියලා තියෙන්නේ මේ ඒක හොඳයිද කියලා තමයි අහන්නේ.
ඒකේ එහෙනම් මේ මැෂින් එක ගත්තොත් Adobe CS4 සෝට් එක හොඳට වැඩ කරයිද කියලා.
සාමාන්‍ය ලැප්ටොප් වල බුද්ධික මේ ගොඩක් වෙලාවට මේ පාවිච්චි කරන එක එච්චර හරි නෑ නේද බුද්ධික මේ. ඒ කියන්නේ ලැප්ටොප් වල පොඩ්ඩක් අමාරුයි තිල්න නේද මේ ඔයගේ Adobe වගේ ඇප්ලිකේෂන් ඇටයක් වැඩ කරන්න.
ඔව්.
හැබැයි
මේක ඩෙස්ක්ටොප් එක ගන්න.
අප්පඩි සරි. හා. හොඳලාට කාලින් අය බලන්න උත්තර දෙනවා. හරි. ඩෙස්ක්ටොප් එකක් configuration කතා කරොත් මේක dual core එකක් 2.2 එකක් තියෙනවා. 1 MB L2 cache එකක් per core තියෙනවා. 1 GB DDR. අන්න එතන තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. RAM එක 4 GB ගහගන්න.
එයා අහලා තින්නේ මේ 2GB දැම්මත් කොහොමද කියලා 4GB දාන්න බලන්න
4GB කරගන්න මැක්සිමම් හැබැයි 4GB කරනවා නම් OS එක 64 bit එකක් ඉන්ස්ටෝල් කරගන්න වෙනවා නැත්නම් 32 තමයි පෙන්වන්නේ
Windows XP වගේ දැම්මත් 3GB වගේ තමයි ගන්න
3GB වගේ තමයි පෙන්වන්නේ තිල්න බාල්දි බෙල්ල ගන්නවා හරි ඊට පස්සේ hard disk එක තියෙන 160 SATA ප්‍රශ්නයක් නෑ 18 inch LCD එකක් තියෙනවා right එක ප්‍රශ්න නෑ USB keyboard ආලා කිසි වරදක් නැහැ RAM එක තමයි මෙතන ප්‍රශ්නෙකට තියෙන්නේ
2GB දැම්මත් කාලින්ග මේ සාමාන්‍ය ලේයර්ස් ගොඩාක් වැඩි වුණොත් තමයි Photoshop වගේ වයි මේ
ඔව් එයාගේ කොච්චර ලේයර්ස් වල වැඩ කරනවද කියන එක තමයි මෙතන ගැටලුව තියෙන්නේ ඉතින් 4GB RAM ගන්නවා කියන අද කාලේ තිල්න එච්චර ප්‍රශ්න නැහැ මන්න කියන RAM නම් වැඩි වෙන්නේ නැහැ කවදක්වත් කියලා මොකද මේ ඇප්ලිකේෂන් software OS එක swap වෙන්න ගත්ත ගමන් ගොඩක් වෙලා slow වෙනවා ඉතින් ඒක නිසා RAM කියන ඒවා කොච්චර දැම්මත් කමක් නැහැ කියලා තමයි මන්නම් කියන්නේ CPU ගැන නම් එච්චර හිතන්න දෙයක් නැහැ 2.2 dual core එකක් කියලා කියන්නේ හොඳටම ඇති වෙයි කියලා මට හිතෙනවා. ඊළඟ ප්‍රශ්නේට යමුද බුද්ධික අපි?
ඔය කාලින් ඊළඟ ප්‍රශ්නේ ටිකක් දිගට තියෙනවා ඒ කියව ගන්නකම් වෙන එකකට යමු අපිනේ.
ඔව්. Google Chrome web browser එක normal browser එකට වැඩි විදිහට use කරන්න හැකිද? කියලා අහනවා මේ අහන්නේ දිලංක ඊට පස්සේ අහනවා ඕන වෙබ්සයිට් එකක් සපෝට් කරනවද ඒකේ තියෙන අලුත් වැඩ කැලි මොනවද කියලා අහනවා පළවෙනි ප්‍රශ්නේ තමයි Google normal එකා විදිහට browser කරන්න පුළුවන්ද පුළුවන් මොකද මම තිලින මම හිතන බුද්ධික කට්ටියම primary browser එක ඒක
සාමාන්‍ය දෙයක් නෑ කලින් මේ මම හිතන්නේ මේ කිව්වට කමක් නෑ මේ මයිකෝසොෆ්ට් සොලූෂන් දෙනම කෙනෙක් මන් දන්න කෙනෙක් ඉන්නවා. මේ කියන්නේ යා ගොඩක් කලවට දවස් පහම වගේ අඳින්නෙත් මයිකෝසොෆ්ට් ටී-ෂර්ට් එකම
පයිචි ගන්නකෝ.
ඔව් ඒ වගේ මයිකෝසොෆ්ට් එකට තමයි ගොඩක් වැඩ කරන්නේ. කියන්නේ යා ටෙක්නිකලි මේ ගොඩක් හොඳ සොලූෂන් ආකිටෙක් කෙනෙක්. මේ එයා හැමදේම ෆෝන් එකේ ඉඳලා ඔක්කොම මයික්‍රොසොෆ්ට්. හැබැයි බ්‍රවුසර් එක ක්‍රෝම් පාවිච්චි කරනවා එකයි.
ඔව් ක්‍රෝම් ඇත්තටම හොඳයි කියලා මේ මාත් පිළිගන්නා. මොකද මං ෆයර්ෆොක්ස් අරම මේ දැන් පාවිච්චි වෙන්නෙම නැහැ. මං ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් ඔය පාවිච්චි කරනවා. 8 එක සමහරලාට ඔය සමහරලාට මේ දැන් අර පාස්වර්ඩ් සේව් කරලා තියෙනකොට මං ක්‍රෝම් වල පාස්වර්ඩ් සේව් කරනවා. ඉතින් තව එකක් සේව් කරගන්න උනනම් එකම සයිඩ උදාහරණ ගත්තොත් ට්විටර් එකට එහෙම අපේ ටෙක්කදා ට්විටර් එක මං වෙනම අයි එකේ තමයි සේව් කරලා තියෙන්නේ. ඒ වගේ ඇරෙන්න බ්‍රවුසර් එක මාරු කරන්න කිසිම අවස්ථාවකදී හේතුවක් වෙලා නැහැ.
ක්‍රෝම් ජනප්‍රිය වෙන්න හේතුව ගත්තොත් එහෙම කාලින්ක එකක් තමයි ඩිසයින් එකනේ. අපිට සෑහෙන ඉඩක් දෙලා තිනවා වැඩ කරන්න ස්පේස් එක. ඒ වගේම යට උනත් මේ ස්ටේටස් බාර් එකක් නැහැ. වෙනුවට ලින්ක් එකක් හුව කරාම පෙන්නනවා විතරයි. ඩිසයින් එකේ මම හිතන්නේ හුඟක් තියෙනවා අපිට මේ අර ඇබ්බැහි වෙන්න.
ඔව් අනික සිම්පල් නේ තියෙන. මේ සිම්පල් කියන ඩිසයින්ස් මන්න හරි කැමති. ඒ කියන්නේ ගොඩක් වැඩ කෑලි නෑ. ඒව මේව ප්‍රශ්න නෑ. බේසික් බ්‍රවුසර් එක හොඳයි. ඊට පස්සේ වැඩ කෑලි මොනක් තියෙන කියලා. වැඩ කෑලි මොනක් තියෙන කියනවා මම හිතන්නේ මගේ බ්ලොග් එකේ ලියලා තියෙනවානේ. මගේ එකේ ලියලා තිබ්බද තියෙන. ගොඩක් ඒවා ලියලා තිබ්බ නේ තියෙන.
ඔව් දැන් මේකේ ඇඩ්‍රස් බාර් එක අපි සර්ච් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. ඒක මම හිතන්නේ ලොකු ආසියන්නේ. අනික තමයි ඉන්කොග්නිටෝ මොඩ් එකනේ.
ඉන්කොග්නිටෝ කියන්නේ anonymous mode browsing. anonymous mode කියල කියන්නේ මේ මුකුත් session save වෙන්නේ නැහැ, history එක save වෙන්නේ
නැහැ. අපිට ඕනම් මේ එකම account, ඒ කියන්නේ එකම site එක account එකකින් log වෙන්න ඕනම් tag ගාලා ඉන්කොග්නිටෝ කියන්න පුළුවන් නේ.
ඊළඟ ප්‍රශ්නෙට යමු. ගාලින් ඒක තාම කියවලා ඉවර කරන්න බැරි වුණා.
chat room එකේ තව ප්‍රශ්නයක් ගියා බුද්ධික. මේ අර අපිකන් 32 එකේ 4GB ගැහුවම් 3GB පෙනෙන්නේ නැහැ. රුවන් අහනවා එහෙම කරාම performance loss එකක් නැහැ. performance loss එකක් එන්නේ නැති RAM එක අපරන්නේ.
4GB ගහලා පාවිච්චි කරන්න බැරුව
තියෙනවා. පාවිච්චි ගන්න නැහැ කියලා. මේ දැන් මොකද 64 bit කියන එක ඉස්සර නම් ගොඩක් ගැටලු තිබ්බා. මේ drivers නැහැ, application support නැහැ. දැන් නම් ගොඩක් වෙලාට ඒ ගොඩක් දේවල් निराකරණය වෙලා තියෙන. ඒක නිසා පාවිච්චි ගන්න බෑ. හැබැයි මෙතන ගැටලු තියෙන්නේ නම් internet explorer 64 bit එකේ තමයි. නේද අපාර සයිට් එකට කරන්නේ
64 bit එකේ 32 applications
දාන්න නෑ 64 නෑ OS එකේම 64 සහ 32 browsers දෙකක් තියෙනවා. internet explorer ගත්තා 32 bit browser එකක් යන්න පුළුවන්. මේ ඒ වුණාට තව ප්‍රශ්නයක් තමයි මේ කියන්නේ කීයක් තමයි දුකන. මේ තව ප්‍රශ්නයක් නෙමෙයි මේ ගැටලුවක් නෑ. මොකද මේ 32 bit applications ගොඩක් ඒ install කරන්න පුළුවන් තියෙන අර කලින් කිව්වා වගේ. ඊට පස්සේ මේ chat room එකේ තව ප්‍රශ්නයක් ආනවා. Chrome වල download managers මොනවද තියෙන කියලා. අපි ගිය පාරත් කිව්වනේ බුද්ධික එක වැඩසටහන එක නේද? Orbit පාවිච්චි කරන්න පුළුවන්. ඔයගේ download managers ගොඩක් තියෙනවා.
Orbit නම් ඒ කියන්නේ හොඳටම වැඩ කරන Chrome එක.
ඔව්.
ඊළඟ ප්‍රශ්නෙට යමු කලින්ග මේ හසිනි. තව ප්‍රශ්න අහලා තින්නේ මේ අහලා තින්නේ මේ torrent එකකින් film එකක් මේ download කරනකොට ඒක එක දිගටම download නොකර සරෙන්සරි ඩවුන්ලෝඩ් කරාම මේ ෆිල්ම් එකේ බලනකොට ඒකේ ක්වොලිටි එකට වෙනසක් වෙන්න බලවන්ද කියලා ගැස් වෙනවා. අරම එහෙම ඉක්මනින් දාවනේ වෙනවම අහලා තිනවා. ඒ වගේ දෙයක් වෙන්න බලවන්ද කියලා. වෙන්න බෑ නේද?
ටොරන්ටල්දී එහෙම වෙන්නේ නැහැ බුද්ධික. මොකද මේ මේ මේගොල්ලෝ අර චංක්ස් තමයි ඩවුන්ලෝඩ් කරන කැලේ කැල්ල. මේ චංක් එකට යා එහා පැත්තේ හෑෂ් එකක් ජෙනරේට් කරලා මේ පැත්තට ඩවුන්ලෝඩ් කරලා පස්සේ හෑෂ් එකත් එක වැලඩේට් කරනවා. කැසේ ටෝටල් ෆයිල් එකේ අර ට්‍රැකර් එකේ තියෙන මේ ෆයිල් එකේ හෑෂ් ෆයිල් එක කියන්නේ MD5 චෙක්සම් එකක් තියෙනවා. ඩවුන්ලෝඩ් කම්ප්ලීට් වුණාට පස්සේ මේ චෙක්සම් එකත් එක චෙක් කරනවා.
ඔව්
මේක හරියට නැත්නම් කෙලින්ම ටොරන්ට් ක්ලයන්ට් එකම කියනවා මේ ෆයිල් එක හරියට ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ කියලා.
ඔව් එතන ෆයිල් එක මේ කම්ප්ලීට් වුණා නම් එහෙම වෙන්නේ නැහැ මම හිතන්නේ. යා මේ වගේ දෙයක් කළාද සමහර වෙලාවට ටොරන්ට් වලින් ෆිල්ම් එහෙම ඩවුන්ලෝඩ් කරද්දී ෆයිල් එකේ මොළ හරිය ආවොත් එහෙම හරියට ඒ කියන්නේ පැකට් ඔක්කොම කම්ප්ලීට් වුණොත් ඒ ෆිල්ම් එක බලන්න පුළුවන් අපිට.
කම්ප්ලීට් වෙන්නේ නැතුව.
ඔව් කම්ප්ලීට් වෙන්නේ නැතුව බලන්න පුළුවන්. හැබැයි මැද හරිය කෑලි අඩුයි. ඒ දැන් වලට ආවම එක හිර වෙනවා. නැත්තම් ඒ ටික පේන්නේ නැතුව යනවා. අර මේ ෆ්‍රේම්ස් ඕවර්ලැප් වෙනවා.
සමහර විට ආගේ කම්පියුටර් එක ස්ලෝ වෙන්නත් පුළුවන් මේ බලද්දී. මේ කියන්නේ කම්ප්ලීට් වෙලා නම් මේ ඉන් මූවී එක හිර වෙනවා වගේ කියන්නේ සමහර ප්ලේයර් එක හරියට.
ඔව් පළවෙනි දේ තමයි මේ 100% ඩවුන්ලෝඩ් වෙලාද කියලා බලන්න ෆයිල් එක. එහෙම ඩවුන්ලෝඩ් වෙලා නම් ෆයිල් එක ප්ලේ කරනකොට පොඩ්ඩක් ප්‍රොසෙසර් යූසේජ් එක මෙමරි යූසේජ් එක බලන්න මේ කොහොමද යන්නේ කියලා. කියන්නේ ඔය කෝඩෙක් වැඩ කරනකොට සාමාන්‍ය කියන්නේ සාපේක්ෂව ප්‍රොසෙසර් මෙමරි යූසේජ් එකක් වැඩි කෝඩෙක්ස් එක වැඩ කරනකොට. මේ
ප්‍රෝග්‍රෑම්ස් දෙක තුනක් ක්ලෝස් කරලා එහෙම
එහෙම බලන්න, කියන්නේ යූසේජ් එක බැලුවාම හිතා ගන්න පුළුවන්. කියන්නේ ප්‍රොසෙසර් යූසේජ් එක 180ක් වගේ එහෙම යනවනම් ඒ කියන්නේ මේ එතන තියෙන පර්ෆෝමන්ස් පිළිබඳ ගැටලුවක් මොනවාරි.
ඔව් අපේ චැට් රූම් එකේ කල්ප කියනවා මේ ගැස් වෙනවා නම් කැමරාවේ අවුලක්ලු. එතකොට
සමහර විට දැන් කැමරා කොපි වගේ ඩවුන්ලෝඩ් කරොත් නම් ඒ වගේ අද්දෙක්
ඕ කැමරා කොපියක් ඩවුන්ලෝඩ් කරොත් නම් ප්‍රශ්නේ තියෙනවා. මොකද කැමරා ගෙල්ලේනවා, මිනිස්සු මැද්දෙන් නැගිටලා යනවා, hina වෙනවා. මේ ඔය hina වෙන කැලේ ගාව මතක් වුණේ මේ තිල්ලා. දැන් ගොඩක් අය පුද්දලා තිනා මේ දැන් සිංහල නාට්‍යලා තිනා මේ ඉංග්‍රීසි වල නෑ කාලේ දැන් තිබ්බා. මේ hina වෙන කැලේදී කට්ටි hina වෙනවා. ඒ කියන්නේ ඒකෙන් බලන් ඉන්න කට්ටියව hina වෙනවා. ඒ සිංහල නාට්‍යලත් ගොඩක් ඔය කොමඩි වල hina වෙනවා නේද? ඔය නෝනාවරේ මාතෘකාවෙන් පටන් ගත්ත කාලේ. දැන් අපේ අපුරුදුලා දින hina වෙන්න ඕන තැනදී අරගේ hina වුණොත් විතරයි hina වෙන්නේ.
නැත්නම් ඔය බලාගෙන ඉන්න.
නැත්නම් ඔය බලාගෙන ඉන්න. මොකද දැන් මේ ළඟදී හැම දෙයක් වුණා. අපි මොකක් හරි වීඩියෝ එකක් බැලුවා. මේකේ hina වෙන කැලේ නෑ. බලනකොට දැන් අපි අර ධම්මික දන්නවනේ. ධම්මික hina වෙන්නේ. අපි ගහන්නේ ඇයි කියලා. නෑ මගේ ඉතින් අර සාමාන්‍ය hina නෑ කට්ටි hina නෑ දැන් මේක hina වෙන්නේ. ඉතින් ඔයගේ රෂ්‍යාත් තියෙන වෙනසට. ෆිල්ම් ගැන කිව්වහම මේ ඉතින් තව මේ කෙනෙක් අහන සුරේෂ් ප්‍රශ්නයක් අහනවා මේ චැට් රූම් එකේ 64 සහ 32 bit ඔපරේටින් සිස්ටම්ස් අතර වෙනස මොකක්ද කියලා. මොකද්ද බුද්ධි
වෙනස? ඇත්තටම ඒක මේ ඇඩ්‍රස් ස්පේස් එක තමයි වෙනස. ඒ කියන්නේ
මං කියන්නේ තේරෙන භාෂාවෙන් කියමු කියලා අපි කිව්වනේ ඇඩ්‍රස් ස්පේස් කිව්වා. ඒ කියන්නේ වචන එකපාරට වචන දැන් 32ක් කියලා කියමුකෝ අපි නේද බුද්ධික. උදාහරණයක් වශයෙන් එකපාරට වචන 32ක් කියන්න පුළුවන් එකද හොඳ 64ක් කියන්න පුළුවන්. 64ක් කියන්න පුළුවන් එක හොඳයි නේ. ඉතින් ඒක තමයි කියන්නේ. එතකොට ලොකු ඇඩ්‍රස් ස්පේස් එකක් තියෙන බස් විත් එක වැඩි. එකපාරට ලොකු data ප්‍රමාණයක් ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන්, රිසීව් කරන්න පුළුවන්. එතකොට ප්‍රොසෙසර් එකට මේ data ලොකුවට එනකොට එකපාර ප්‍රොසෙස් කරන්න බලන්න මේ data වැඩි ප්‍රමාණයක්. එතකොට ස්පීඩ් වෙනවා නේද?
ඔව්.
දැන් clock cycle එකකදී වෙන calculation ප්‍රමාණය clock cycle. දැන් අපි උදාහරණයක් ගත්තා 2 gig processor එකක් කියලානේ ගන්න. 2 gig 32 bit processor එකකදී ඒ කියන්නේ data process කරන ප්‍රමාණය වගේ දෙගුණයක් 64 bit 2 gig processor එකකදී කරන්න පුළුවන්. මොකද මේ address space එක වැඩි හින්දා නේ බුද්ධික.
ඒ වගේම මේ memory handle කරන්න පුළුවන් ඒ කියන්නේ 32 bit වගේ දෙගුණයකදී 64 bit රදී. ඒ වගේම මේ මේ කියන්නේ CPU එකේ address space එක වැඩි වෙනවා කියන්නේ instruction, ඒ කියන්නේ CPU එකට දෙන low level instruction වලට දෙන්න පුළුවන් data වල width එක වැඩි වෙනවා කියන එක. ඒ කියන්නේ instruction set එක ඒ width එක වැඩි වෙනවා කියන්නේ අනිවාර්යෙන් processing power එක වැඩි වෙනවා.
ඔව් ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් මට ඕන නම් බුද්ධිකගේ අතේ තියෙන පෑන මට දෙන්න කියන්න. බුද්ධික පෑන කියන එක තමයි 32 bit එක දාන්න පුළුවන්. 64 bit එකන බුද්ධික පෑන මට දෙන්න කියන එක ඒ කියන්නේ හතරම instruction හතරම අපිට එකපාර 64 bit එකකදී දෙන්න පුළුවන්.
ඔව් ඒ වගේ දලාදසක්
ගන්න පුළුවන්. දලාදසක් ගන්න පුළුවන්. ඒ වගේ එකක් තමයි 32 සහ 64 අතර වෙනස. අනික තමයි එකක් නම් මෙත 64 bit operating systems ටික secure බුද්ධික. මේ architecture එකෙන් පොඩ්ඩක් OS එක වුණත් 32 වලට වඩා වෛරස් එනවත් පොඩ්ඩක් අඩුයි. මම හිතන්නේ ඒක සෑහෙන පිළිතරක් වෙන්න ඇති. චැට් එකේ ඉතින් මේ චැට් එකේ කට්ටිය මේ කසුන්කෝ අද මේ දුක් මුසු දවසක් නේද? අපේ MJ
ඔව් නේ. ඔව් නේද?
මේ බුද්ධික නම් හවස තමයි දන්නේ නේ.
හවස දන්නේ.
මට හවස යම් කාර් එකක් නැග්ගාම කියනවා මේ මයිකල් ජැක්සන් මැරිලා වල නේද? නින්දෙන් ඇල්ල දින්නේ එලට නේ බුද්ධික. මේ මන්නයිද එච්චර ගාණක් තිබෙන්නේ නැහැ. හැබැයි ඉතින් මිනිහා කරගත්ත මේ මට දැන් මේ බලා ගන්න මොහොනේ බුද්ධික මයිකල් ජැක්සන් අර මිලියන ගාණක් ගෙවුවානේ අර බොඩි එකම ෆ්‍රීස් කරන්න.
ඔව්.
දැන් ඇත්තටම මේක ෆ්‍රීස් කරාද කියලා. මොකද මේ එයා ගෙවලා තිබ්බා. මොකද එයාගේ මාර බලාපොරොත්තු දැන් මොකද තව ටික කාලෙකින් හොයාගත්තොත් එයා මැරිච්ච අයට පණ දෙන්න. එයාට පණ ගන්න ඕන හින්දා මේ කම්පැනික් තිබ්බා මෙහෙම. ඒ කියන්නේ ඔළුව ෆ්‍රීස් කරලා තිනවා, මොලේ ෆ්‍රීස් කරලා තිනවා, ඇඟ කියලා මෙයා මුළු ඇඟම ෆ්‍රීස් කරන්නේ මිලියන කීයක්ද ගෙවලා තියෝ බිලියන හරි මිලියන හරි අවුරුදු ඒගොල්ලෝ 200ක්ද ගොයි තියා ගන්නවා කියලා කොන්ට්‍රැක්ට් එකක් එක්ක. මේක තියාගත්තේ නැත්තම් මොකද දන්නේ කරන්නේ නේද?
සල්ලියෙන් ෂේප් වුණාද දන්නේ
නැහැ. ඔයගේ බිස්නස් අයිඩියා එන්නේ නැහැ බුද්ධික අපිට. මලඩ වසින කොහොම කියලා වන්නන්නේ ෆ්‍රීස් කරලා තිබ්බන්නේ නැද්ද කියලා. ඉතින් ඔයාගේ හැබැයි ඉතින් මාර පෙරලියක් කරපු ගායකෙක් මම කැමති නැති වුණා. මම එකම සින්දුවස බුද්ධි ගාසද මේ මයිකල් ජැක්සන් ගේ සින්දුව.
මම හිතන්නේ අපි කවුරුත් කැමති ඒ දවස්වල වුණා
මේ සින්දුව නම් ඉතින් වැඩි අහන්න
ගණන් වල වගේ.
මම නම් එකම ගාසේ සින්දුවදී මොකක් ලයිබ්‍රේරියන් ගර්ල්ද මොකක්ද කියන එක විතරයි මම සාමාන්‍යයෙන් අහන. අනිත් යන නායන් ගෑ ගහනවා. මම සින්දු කියන මතක් වෙනවා ඉතින්. මයිකල් ජැක්සන් සින්දුව. ඉතින් මේ ඊටසේ චැට් එක කට්ටි අහනවා මේ අපි මල ගෙදර යනවාද කියලා. මේ එලිසබෙත් ටේලර් එන ගමන් අපිව දාගෙන යනවා කොහෙ නේද? ඒක යමු ගැට්ටියත් එක්ක. මේ ප්‍රශ්න මාරුවෙමනේ.
ඊළඟට Google AdSense ගැන තමයි ප්‍රශ්නයක් කල් දෙන්නේ.
කලින් අපි තිල්ලට බෝලේ
දාන්නේ. මේ ප්‍රශ්නේ පැහැදිලිද කලින් මම මේ කියෝ ගන්න ටික.
වද බුද්ධිගෙන මා කරේ රෂ්‍යන් දින මගදිගලත් වාහනප්පප් ආවේ. හරින වාහනප්පන බුද්ධිග. අද නිය දරුණු වෙලා බුද්ධිග ආවේ.
මේ ආ ඒක අර තියෙන්නේ Google AdSense
පළවෙනි පස්සේ මම තිල්ලට බාර දෙන්නම් මම විතරට කියනකම් Google AdSense account එක disable වුණාට පස්සේ මේ delete කරලා ආය අලුත් එකක් පස්සේ address එක වෙනස් කරලා හදාගන්න පුළුවන්ද කියලා.
ඒ කියන්නේ ආ කියන්නේ අලුත් Gmail account එකකට හදාගන්න පුළුවන් කියලා.
අලුත් Gmail account එකක් දුන්නම් පුළුවන් නේද තිල්ල?
අලුත් Gmail account එකකට නම් පුළුවන්. නැත්තම් පරණ Gmail account එකට වුණා ඒගොල්ලන්ට email එකක් ගාලා බලන්න පුළුවන් මොකද්ද ප්‍රශ්නේ කියලා ඒගොල්ලන්ට කියන්නේ කතා කරලා විසඳ ගන්න පුළුවන් level එකේ නම් පුළුවන් මම හිතන්නේ ඒත් හුඟක් වෙලාවට මේ ඒගොල්ලෝ බෑ කියලා තමයි කියන්නේ
අඬා වැළපුණා නම් සමහරලාට අර මට දැන් දසුන් ගියපාර අපේ අඩසරනේ තෝ ප්‍රශ්නෙට උත්තරයක් දුන්න පොඩ්ඩක් අඬලා වැළපුණා නම් ඒගොල්ලෝ සමහරලාට මේකට දවුවක් කරනවා කියන ඊළඟට අහලා තිනවා චමිත්ම තමයි අහලා තියෙන ඊළඟ ප්‍රශ්නේ. ඔඩෙස්කල් account එකක් create කරන්න යද්දි company එකේ title එක අහනවා. ඒකදී අපි personal account එකක් හදන නිසා ගත්තට
ගැටලුවක්.
ඔව් ගැටලුවක් නැතු වෙන්නේ ඔඩෙස් ගන්න පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ යා කියන්නේ දැන් මෙතන register එකම company නමක් නෙහන්නේ.
personal ලින්දා මේක ගැටලුවක්ද කියලා company එක නමක් දෙන එකනේ.
නෑ නෑ අපිට පර්සනල් account එකක් හදාගන්න පුළුවන්. එයා සමහරට ගියේ අර jobs දෙන එකටද ගන්න එකටද කියලා පොඩ්ඩක් අපහ බැලුවනම් හරි
නැසත්. ඔව් මොකද
jobs ගන්න එකටත් company විදිහටයි individual විදිහටයි දෙවිදිහටම පුළුවන් join වෙන්න. චුට්ටක් එක මේ හරියට ඒක ඔක්කොම information පැත්තෙන් එනවා මේක click කරොත් මේකට යනවා මේක click කරොත් මේකට යනවා කියලා. මම මේ ලින්ක් එක මේ දෙන්නම් කාලෙක අපි දාමු එක.
රන්දීර් අබ්බෙන් ප්‍රශ්නයක් කාල දෙන Airtel LD මම හිතන්නේ මේක ගිය සතියේත් කතා කරපු ප්‍රශ්නයක්. මේ වෙබ්සයිට් එකට යද්දී address not found කියලා එනවලු. ඒක සයිට් රිෆ්‍රෙෂ් කරාද Google වලට පාව යන්න බෑ කියලා. මේක එක ප්‍රශ්නයක් තමයි. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හරියට කනෙක්ට් වෙන්නේ නැහැ. කො සිග්නල් වලට නැව ඉන්න තැනදී එහෙම නැත්නම් DNS ගැටලුවක් තියෙනවා. DNS ගැටලුවට විසඳුම් නම් අපි ගිය සතියේ වැඩසටහනේ දීලා තියෙනවා. මේ ඒ DNS දාලා බලන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට මේ දවස්වල Airtel හැමෝම කම්ප්ලේන් කරනවා මේ ගැටලුවක් තියෙනවා කියලා. හොඳම වෙඩේ තමයි Airtel වලට කතා කරලා කම්ප්ලේන් එකක් දාන්න මෙහෙම ගැටලුවක් තියෙනවා කියලා.
මේ රන්දීර මහල තියෙන ප්‍රශ්න දෙකක්ම දවනේ. එකක් තමයි යාළඟ මේ Coto Duo 2.0 1GB RAM තියෙන PC එකක් තියෙනවලු. ඒක හොඳ ඇන්ටිවයිරස් එක හොයද්ද ගිලහන් නෝටන්ද අවස්ද ගිලහන.
සල්ලි දීලා ගන්නවා නම් ඉතින් සල්ලි දීලා ගන්න නෙමෙයි මම හිතන්නේ. නෝට් නම් දාන්න එපා. මේ තේරුමක් නැහැ සල්ලි දීලා. අවස් පාවිච්චි කරන්න. අවස් කිසි ගැටලුවක් නැහැ.
අවස් මත් පාවිච්චි කරන දැන් මාස 4ක විතර ඉඳ හොඳට වැඩ ගන්නවා. ඊළඟට රන්දීර මහලා දිනවා සබ් වූෆර් එකක් ගන්නකොට මොනවද සැලකිලිමත් වෙන්න ඕන කරුණු කියලා. ඒවැ මේ මිල ගණන් කොහොමද කියලා අහලා දිනවා. ඊපස්සේ 2.1 සබ් වූෆර් එකක් සම්බන්ධ කරන්න පුළුවන් බෝඩ් එකකට 5.1 එකක් සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා අහලා තියෙනවා.
ඒකට නම් සවුන්ඩ් කාඩ් එකක් ගන්න වෙනවනේ.
මෙහෙමයි. සබ් වූෆර් එකක් ගන්නවනේ මිල ගණන් ගොඩ 2.1 එකක් 3750 විතර වගේ ඉඳන් තියෙනවා. 5.1 එකක් ගත්තොත් රුපියල් 8000ක් වගේ මිල ගණන් වලට යන එක එක වර්ග තියෙනවා. මාදිලි තියෙනවා. ඒක නම් ඉතින් පොඩ්ඩක් යුනිටි පැත්තේ කරගිලා
බලන්න. ඔයාලින් ගන්නකන් හිතාගන්න බැරි ගණන් වලට තියෙන 2.1 නේ. මම දැක්කම JBL 2.1 එක 10000 ගානකට විතර
තියෙනවා. එහෙම කියන්නේ ගෞබුද්දික මං මගේ Bose AM5 pair එකක් ගත්තේ 45000. ඒක 2.1. ඒකේ amp එකකුත් නැහැ ඇතුලේ. ඒකට මේ amp එක පිටින් අය කරනවා. ඉතින් ඒක ඉතින් අර සද්දේ Tamanට ඕනේ මොකද්ද කියන එක සහ නම. ඉතින් 2.1 එකක් සවුන්ඩ් කාඩ් එකක් තියෙනවා නේද 5.1 එක සම්බන්ධ කරන්නේ කොහොමද කියලාද මේකේ ජැක්ස් ගොඩක් වෙලාට එනවා තුනක් ඒ ජැක්ස් තුන එන්නේ රියර් දෙකටයි ෆ්‍රන්ට් දෙකටයි සෙන්ටර් එකයි සබ් එකයි ඒ ටිකට තමයි එන්නේ ඉතින් මෙයාට එක ක්‍රමයක් තමයි කරන්න පුළුවන් මේ ජැක් ටිකම කන්වර්ටර් එකකට ගහගෙන ඔක්කොම එකක් ඉන්පුට් එකට දෙන 2.1 කියලා කියන්නේ හැමතිස්සෙම මේ 0.1 කියලා කියන්නේ සබ් එක එතකොට 2.1 සවුන්ඩ් කාඩ් එකක් තියෙන්න බෑ කම්පියුටරයක. කම්පියුටරේ දැන් 2 channel සවුන්ඩ් කාඩ් එකක්. 1 එක හදන්නේ සබ් වූෆර් එකෙන්. හැබැයි 5.1 එකකදී සවුන්ඩ් කාඩ් එක නම් 0.1 එකත් සවුන්ඩ් කාඩ් එකම එලියට එනවා. ඉතින් මේ කෝකික තිබ්බත් වැඩන්නේ ඔයා ප්ලේ කරන එක 5.1 නෙමෙයින. ඒ උදාහරණයකට DVD එකක් අරගෙනවා Dolby Digital හරි Dolby DTS හරි නෙමෙයිනම් මේ Dolby DTS නේ DTS නෙමෙයි නම් මේක ප්ලේ කරන්නේ ඒ කන්ටෙන්ට් එක 5.1 නෙමෙයි නවාට මේ 5.1 සවුන්ඩ් සිස්ටම් එකේ හරි මේකක් වෙන්නේ හැම නැත්තම් ඉතින් සාමාන්‍යයෙන් ඉන්නේ හැම ස්පීකරෙම එකම සද්දේ එන එක තමයි වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාට වාට කන්වර්ටර් එකක් දාගෙන ඒ කියන්නේ වයර් ටික එක්කහු කරගන්න. ඒ කියන්නේ ෆ්‍රන්ට් දෙක එක්කහු කරලා ගොඩක් වෙලාට මේ 5.1 සබ් වල තියෙන මේ 2. ඒ කියන්නේ තනි එකට සම්බන්ධ කරලා මේක ඔටෝමැටිකලි මේ
වෙන විදිහට
ඒ කියන්නේ ස්විච් එකක් මාරු කරාම මේක එක channel දෙකකට දුන්නාම මේ දෙක සම්බන්ධ වෙන එක. ඉතින් ඒක නිසා වාට ගොඩක් වෙලාට ඒක පිටිපස්ස ස්විච් එකක් තියෙන සබ් එකේ 2.1ද 5.1ද කියලා 2.1 කරොත් එහෙම 2.1 sound card data connect කරපුවාට පස්සේ ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා. මේ මලින්ත අපිත් එක්ක සම්බන්ධ වෙනවා නේද?
disconnect වෙලා හිටියේ දැන් තමයි connect කරගත්තේ නේ. මලින්ත?
ඔව්.
මොකද වුනේ ඒ වාට?
මකමඩ drop වුණා නේ call එක.
අපි තා නිින්ද ගියා කියලා.
ඒක keyboard එක උඩ නිින්ද ගිල්ලවද්ද කියලා.
නෑ නෑ.
මේ chat room එකේ කියනවා මේ Avast Win7 වලට හොඳට වැඩද කියලා. ඔව් Avast එක Win7 වල වැඩ කරනවා. ඊට පස්සේ අපේ ගයන් කියනවා මේ Kaspersky Windows 7 වලට nominee දෙනවා මේ දවස්වල.
තාම
beta testing වලට. ඒක වුණා පාවිච්චි කරන්න පුළුවන්.
මම හිතන අගෝස්තු මාසෙන් ඉවරද?
ඔව් අගෝස්තු වලින්ද කොයිද ඉවර වෙනව නේද මට මතකෙදී. හරියටම මතක නැහැ. ඉතින් මම Windows 7 pre-order කරන්නේ.
ඒ වනේ හම්බෙන්න ටිකක් කල් යනවනේ. ඒක මේ දවස්වලත් හොඳ offer එකක් තියෙනවනේ.
$50. $50 හැබැයි Vista upgrade එක. Vista එක upgrade කරන්න පුළුවන් Windows 7 Home Premium එකට. හොඳටම ඇති. රුපියල් 5000කට ඉතින් කවන්නේ නැහැ නේ බුද්ධික.
නැත්තම් 220ක් විතර යනවානේ.
ඔව් ඉතින් 5000කට මේ හැබැයි මේ අද ඉඳන් ලැප්ටොප් ගන්නවා නම් Windows Vista එක Windows 7 release වුණාම HP සහ IBM Lenovo IBM කියන්නේ Lenovo කට්ටිය නොමිලේ Windows 7 එකක් දෙනවා. එකත් හොඳයි නේ.
ඔව්.
හැබැයි ඉතින් කට්ටිය අන්තිමට අර පිටෝපේට තමයි වෙනස් වුනේ හිත. Vista තමයි. හිත පොඩ්ඩක් shell එක මාරු කරලා ප්‍රශ්නත් ඉවරයි නේ.
ඔව් නේද මේ එක ප්‍රශ්නයක් තියෙන කාලින්ග මේ අපිට මගරිච් එක මේ කියව ගන්න හර්ෂණම අහලා තින්නේ මේ යගෙන Windows XP SP2 ලෝයා පාවිච්චි කරන්නේ මේ එකපාරටම මේ ලැන්ග්වේජ් බා එක පේන්නේ නැතුව ගියලු ටාස්ක් බා එකේ ඊට පස්සේ යා Google search එකක් කරලා මේ solution එකක් හම්බුණාලු regional settings වලට ගිහිල්ලා details advanced ගිහිල්ලා extended support for advanced text services to all programs කියලා ඒක ටික් එක අයින් කළා. දැන් මම ආයි ලැන්ග්වේජ් බා එක පේන්න ගත්තලු. මේ ඒත් ඒකේ තව බටන් එකක් එක්කලු එන්නේ. ඒ බටන් එක ක්ලික් කරන ගමන් එම ටයිප් කරනකොට වෙනම දේවල් වදිනවලු. ඊට පස්සේ එයා දාලා දින මේ Microsoft support site එකගත් URL එක. ඊට පස්සේ registry එකේත් මේ run එකේදී මේ startup එකට ඔය ctfmon.txt කියන එක මේ දැම්ම කියලා කියන ඔයා ඒ සොලූෂන් එක විදියට ඒත් තාම හරි ගියේ නැහැ කියලා කියන මේ ලැන්ග්වේජ් බා එකේ ප්‍රොබ්ලම් එක මේ ඒ අදහසක් තියෙනවද මොකක් හරි
ලැන්ග්වේජ් බාර් එක සාමාන්‍යයෙන් මේ enable disable කරන්න බුද්ධික මේ control panel එකට ගියාම control panel එකේ keyboard කියලා තියෙන ඔව් ඒකේ තියෙන show language bar කියන එක select කරලා එයාට දාගන්න පුළුවන් හැබැයි දැන් ගොඩක් වෙලාට ඔයා ටාස්ක් බාර් එකට ඔක පින් කරා නම් ওই බටන් වල ප්‍රශ්න ගොඩක් වෙලාට ඉස්සෙනවා මේක එලියෙන් තිබ්බොත් තමයි ගොඩක් වෙලාට ඒවා මෙයා ක්ලික් කළා එහෙට මෙහෙට ප්‍රශ්න එන්නේ සාමාන්‍යයෙන් මොකද එතනින් enable කර ඔච්චර මේ ගොඩක් දේවල් register edit කරන්න නම් අවශ්‍ය නැහැ නේ බුද්ධික මොකක් දන්න යාගේ ඔය කියන බටන් එක වෙන වෙන දේවල් ටයිප් වෙනා කියන වෙන ලැන්ග්වේජ් එකක් යා ඉන්ස්ටෝල් කරගෙන දන්නේ නේ බුද්ධි
මලින්ද මේ මොකක් හරි අදහසක් තියෙනවද මේ ප්‍රශ්නේ ගැන
SP3 වල නම් මේ ලැන්ග්වේජ් බාග පොඩක් කවුල් නේද
මන් නම් දන්නේ නැහැ මට නම් තේරෙලා නැහැ හැබැයි මොකක් දන්නේ ප්‍රශ්නේ මලින්ද
SP3 කේ මේ සිංගල් පැකේජ් එකකින් ඉන්ස්ටෝල් කරාම බලාපොරොත්තු ලැන්ග්වේජ් බාග එන්නේ නැතුව ගියා
ඊට පස්සේ ඩිසේබල් වෙන ඔප්ෂන් එක නේද?
ඔව්.
ඒක ඇත්තම SP3 අර පැච් එකේ ප්‍රශ්නයක්. ප්‍රශ්නික ප්‍රශ්නයක් නෙමෙයි මේක Windows වල ප්‍රශ්නයක්. මේ Windows වල මොකද තියෙන බග් එකක් කියලා මේ දවසක් මට මේ කවුද අපේ දසුන් කිව්වා. ඒක නිසා ඒක පොඩ්ඩක් දසුන් එක්ක කතා කරලා ඒකට උත්තරයක් අපි දාමුනේ. මෙයා කියන්නේ මම හිතන්නේ ඩිසේබල් වෙන එක මම හිතන්නේ කියන්නේ යාට අර ලැන්ග්වේජ් බාර් එක ෂෝ කරන්න කියලා.
ඔව්. එයාගේ හැබැයි SP2 කියලා කිව්වා තියෙන්නේ. ඔය ස්පීටු කියලාද මේ දසුන් එක්ක කතා කරන්නත් බැරි නම දවසකින්නේ අපි ලබන සතිය වගේ වුණත් දසුන් සම්බන්ධ කරගෙන
චැට් රූම් එකේ තව පොඩි ප්‍රශ්නයක් එනවා මේ Windows 7 අප්ග්‍රේඩ් එක ඉන්නේ විස්ට ඔරිජිනල්ද කියලා ඔරිජිනල් එකට මේක වැලිඩේෂන් එක රන් වෙනවා ඊට පස්සේ RC වලදී සෙටි මොඩම් XDSL තියනවාද කියලා මට නම් මතක ගියෙන්නේ නැහැ Windows 7 වලට මොකද Vista වලට drive වෙන්නේ නැති එක Windows 7 වලට තියෙදි කියලා සකයි තුෂාර මේක නිසා එක්ගෙන පොඩ්ඩක් බලන්නේ වෙන ඊළඟට කෙනෙක් අහනවා මේ MKV කියන ෆෝමැට් එක මොකද්ද බුද්ධික ඩොට්
මේක මේ මූවි ෆෝමැට් එකනේ වීඩියෝ
ඔය අහනවා මේ මූවි එකක් high quality 350 MKV එකක් හදාගන්නේ කොහොමද කියලා ඒක නම් ඉතින් මම නම් දන්නේ නැහැ මම තිල්ල දන්නවද ඔය වගේ
වීඩියෝ එකක්
ඔව් ඒකට මාකර් ටූල් එකක් ඉතින් හොයාගන්න වෙනවා encoding ටූල් එකක් encoding ටූල් එක use කරලා තමයි හදාගන්න වෙන්නේ
මම දන්නේ මේ කාලින්ග මේ MKV කියලා මේ අපි AVI වලින් මේ X video හරි DivX හරි codec use කරලා encode කරනවා මම හිතන්නේ ඒ දෙකේ ලොකු වෙනසක් නැහැ නේද තිල්න compression වල
MKV එක මම හිතන්නේ file size එක ගොඩක් අඩුයි නේ
අඩුයි
quality එකත් එක්ක බලද්දී සාමාන්‍ය movie එකක් මම හිතන්නේ 350 MB වගේ එන්නේ
එන්නේ මේ අපි මේ post එක දාන වෙලාව වෙනකොට link එකක් මක් කර හොයාගත්තොත් දාමු නේද
මේ පාර මට දැන් පොඩි අයිඩියා ගත්තා දැන් හර්ෂ පොළු තියෙන එකේ මේ පාර දැන් පෝස්ට් ලියන එක සහ දැන් ගිය පාර පෝස්ට් එක හර්ෂ බල්ල නැත්තේ ඇයි මොකද හේතුව දාලා තිබ්බේ හර්ෂ කොහෙද ගියා කියලා
හර්ෂ වෙඩින් එකට ගියා කියලා අතර මට ඒක බලන්න බැරි වුණා මේ
ප්‍රශ්නේ තියෙන මේක මම ඔක්කොම ගාලා එඩිට් කරලා දාලා අප්ලෝඩ් කරලා මේක බලන්න කිව්වහම මේ මිනිස්සු මට උත්තරයක් නැහැ මිනිස්සු මට කතා කරලා අහනවා අනේ අයිය අර කවදද දාන්න කියලා ඒ ඇත්තටම මේ දැට එකදා ටීම් එකේ මේ පන්චුවැලිටි අවුලක් තියෙනවානේ.
ඔව්.
වෙලාවට එන්නේ
නැහැ.
මේ හත කිව්වොත්
විනය
අවුලට නැහැ. විනය පරිපාලන පිළිබඳ ගැටලුවක් තියෙනවා. මලින්ද නම් මේ බැලුවම මලින්ද නම් මාර වැඩ නේ මලින්ද.
මලින්දට ඇහෙන්නත් සෑහෙන වෙලාවක් යනවානේ. ඩොටේට යන්නත් තිබෑ මේවානේ.
ඩොටේට කියන්නේ අර කැල්ල කපාගෙන යන්න ඕනේ අර කතා කරන ස්කයිප් වලින් මේ එහෙනම් අදට ඇතිද?
ඔව් අද පැය කමාරක් විතර ගියා දැන් නේ.
ඔව් ඒ වගේ
කියලා ගලින්.
ආ පැයක් විතර වගේ. ඔව් පැය කමාරක් කතා කරලානේ.
ඔව්
මේ අද එඩිට් කරන්න දෙයක්වත් නැහැ මේකේ. පැය කමාර මම මේ ගන්නත් ඕනේ. හරි එහෙනම් කට්ටියටම
අපි මේ ලබන සතියේ මේ වෙන චැට් අපි මේක ඉම්ප්‍රූව් කරගන්න හරි බලමු
චැට් රූම් එකේ ඉම්ප්‍රූව්මන්ට් එකක් කරන්න දාන්න මේ මොකක් හරි එකක් ඔයාලා මොකද එම්බීඩ් කට් එකෙන් මේ දවස්වල දඟ දානවා මේ මේගොල්ලෝ අන්ලොක් කරගන්න මේක ප්‍රශ්නේ විසඳනවා ඒගොල්ලෝ ඒ අතරතුරේ මේ එකක් හදන්න බලමු ඒ අතරම මේ චැට් රූම් එකේ යන ප්‍රශ්න යනවා ඒවට උත්තර දී දෙන්න එකත් අපිට දවස්ම දෙන්නේ නැහැ ඉඳා දාමු අපේ ටීම් සමඟ බුද්ධික දාලා අපි ටටා බයි කියමු හැමෝටම සුබ රාත්‍රියක් සුබ සතියක්
එනවා ඊළඟ ලබන සතිය හම්බෙමු
හරි වෙලාවට එන්න අවශ්‍යම උත්සාහ කරන්න සමායෙන් අද පොඩක් පරක්කන වර්ෂාව සහ ට්‍රැෆික් සහ බුද්ධිකගේ ත්‍රාසජනක ඩ්‍රයිවිං නිසා පොඩක් පරක්කන
එහෙනම් අපි ගමු අර මේ ලයිට් ගන්න උඩින් දාගෙන
ඕ ඒක එක්කද ටීම් එක හොඳ වෙයි කියලා එතකන් එහෙනම් බොහොම ස්තුතියි කට්ටිය අපිත් එක්ක රැඳිලා හිටියට එහෙනම් සුබ රාත්‍රිය.